ආරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද මේ පින්වතුන් මේ සඳය සමේ බලාපොරොත්තු වෙන්නේ තමන්ටත් විමුක්ති මාර්ගයක් විමුක්ති ඥාන දර්ශනයක් එහෙමත් නැත්නම් මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන මාර්ගචරියාවක් පිළිවෙතක් පිළිබඳව කරුණු කාරණා කීපයක් දැනගන්නටයි අහගන්නටයි තේරුම් ගන්නටයි මේ උතුම් බුද්ධ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ උතුම් බුද්ධ ධර්මය උපකාර වෙන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන පිළිවෙතක් ප්‍රතිපදාවත් පරියාප්ති ධර්මයක්. ඒක නිසා මේ සෑම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන තමන් නැවත නැවත යලි යලි මතු මතුත් ඉපදීපදී පුනප් බව පුනපුනා බවට පත්වීමෙන් මේකට හේතුවක් තියෙනවා. පුනප් බව වීමට මතු මතුත් යලි යලි ඉපදී ඉපදී දුක් විඳින්නට හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි මේ සංසාර ගමනේ මේ රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් ගති තුන තමන් නොදැනම තමන්ගේ චිත්තසංතානෙ අලුතෙන් උපදිනවා. පුනබ්බව වෙනවා. පුනපුනා බිහි වෙනවා. ඉතින් ඒක නිසා මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව වෙන කොහේවත් උපදින දෙයක් නෙමෙයි. නිර්මාණය වෙන දෙයක් නෙමෙයි. ප්‍රභවය වෙන දෙයක් නෙමෙයි. සකස් වෙන දෙයක් නෙමෙයි. මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව තුනම කෙලෙස් බව හැටියට, කළු ධර්ම හැටියට, කිලුටු ධර්ම හැටියට බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඇහෙන් ප්‍රිය රූපයක් දැක්කොත්, ඒකට තණ්හා වුණොත්, ඒක උපාදානය කරගත්තොත්, ඒක අල්ලගන්න තමන්ගේ සන්තකයට වසඟයට ගන්න සංචේතනා පැවැත්වුවොත්, සංකාර කළොත් සම්බන්ධතාවයක් ඒකත් එක්ක ඇති වෙනවා තමන්ගේ හිතේ. මේ සම්බන්ධතාවය සාරයි කියලා හිතන තාක්කල් පුද්ගලයා ප්‍රියදේට ඇලිනවා. ප්‍රියදේ අල්ලගන්නවා. ප්‍රියදේ උපාදානය කරගන්නවා. ප්‍රියදේට බැඳෙනවා, සම්බන්ධ වෙනවා. මේ සංසාර ගමන යන්නට, පාත්වගෙන යන්නට මූලික වූම හේතුව මෙන්න මේ කාරණේ. මේ කාරණේ නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් උද්ගලයකට ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට පත් වෙන්න බෑ. ධම්මෝ සම්දිට්ඨිකෝ කියන්නේ, ධම්මෝ කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම. මේ බුද්ධ දේශනාව හේතුඵල ධර්මයක්. ඒ නිසා තමන් කල්පනා කරගන්න ඕන, මේ සම්බන්ධ වෙන්නේ ප්‍රිය රූපයකට ඇහෙන් දකින, ප්‍රිය ශබ්දයකට කනින් අහන, ප්‍රිය ගන්ධ සුවඳකට නාසයෙන් ගන්නා, ප්‍රිය මනාප වූ රසකට දිවෙන් විඳින, ඒ වගේම කයට ලැබෙන ප්‍රිය පහසක්, ඒ වගේම මන රමණය කරන ප්‍රිය මනාප ධර්මයක්. මේ ඇහැ කන නාසය දිවකය මන හයම පිනවන්නට, ආස්වාදයක් ලබන්නට, ආස්වාදනය දිගින් දිගටම පවත්වාගෙන යන්නට සියලුම පෘථග්ජන පුද්ගලයෝ කැමැත්තක් ඇතිව වාසය කර, කැමැත්තෙන්ම ඒ ප්‍රිය මනාප දෙයට, මధుර දෙයට, මිහිරි දෙයට බැඳෙනවා, ඇලෙනවා, අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. ඒක තමන්ගේ සන්තකයේ වසඟේ පවත්වන්න නිරතුරුව උත්සාහ දරනවා. මේ නිසා පුද්ගලයෙක් නොදැනම මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ඒ ප්‍රිය මනාප වූ මිහිරි වූ දෙයට බැඳෙන, උපාදානය කරගන්නා තණ්හාවෙන ඇලෙන හැම අවස්ථාවකම තමන් දන්නේම නැතුව බැම්මකට බැඳිනවා. මේ බැම්ම තමයි බුද්ධ දේශනාවේ සමුදය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. සමුදය ධර්මයකට බැඳිනවා. මේ සමුදය ධර්මයට බැඳුනාම සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා, නිර්වාණය වෙනවා, සකස් වෙනවා. ඒ සමුදය ධර්මය නිසා පුද්ගලයා රාග බැම්ම, ద్వේෂ බැම්ම, මෝහ බැම්ම කියන ඈඳුතු තුනකින්, බැමි තුනකින් මේ සංසාර රිය ගමනට තමන් නොදැනම බැඳිනවා, සම්බන්ධ වෙනවා, බද්ධ වෙනවා. මේකට කිව්වා බද්ධ කියලා. මේ බද්ධ වී පවත්වාගෙන, මේ බද්ධකම, මේ බැඳි බැඳි ආපු ගමන පවත්වාගෙන ආපු කාල පරාසය තමයි බුද්ධ දේශනාවේ බද්ධ කල්පය කිව්වේ. මහා බද්ධ කල්පය. මේ ඇහෙන් දකින රූපේට, කනෙන් අහන ශබ්දයට, නාසයෙන් ගන්නා ගඳ සුවඳට, දිවෙන් ගන්නා රසට, කයට ලැබෙන පහසට, මනසට ලැබෙන ධර්මයට. මේම ප්‍රියමනාප දෙයක් දැක්කහම ඒකේ ආස්වාදනයක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට පෘථග්ජන පුද්ගලයා බැඳිනවා, නොදැනීම. ඒකට ස්වභාවය ධර්මයක්. ඒක ඒ බැඳීම, ඒ ස්වභාවය. මේ නිසා වෙන්නේ තමන් කල්පනා කරගන්න ඕන තමන්ගේ ඇස අසංවර වෙනවා. කන අසංවර වෙනවා. නාසය දිවකය අසංවර වෙනවා. මනස අසංවර වෙනවා. අසංවර වූ ගමම්ම අර ප්‍රියමනාපදයට බැඳිලා ඒක තණ්හා ඒකට තණ්හා වෙලා ඒ උපාදානීය කර ගැනීම නිසා තමන්ටත් නොදැනීම නොතේරීම මේ පෘථග්ජන පුද්ගලයා තුළ අධ්‍යාත්මය තුළ මනෝමය කාය තුළ යම් කිලුටු බවක් කෙලෙස් බවක් ඇති වෙනවා. මෙයාට කියනවා ආසය කියලා. කාමාසය භවාසය දිත්‍යාසය අවිද්‍යාසය කියන්නේ මෙන්න මේ ප්‍රියදේට ඇලීම නිසා ඇතිවෙන අර කිලුටු බව නිසා ඔය ඇතුළාන්තය තුළ අධ්‍යාත්මය තුළ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඇතිවෙන කිලුටු බව කෙලෙස් බව. මේ කිලුටු බව කෙලෙස් බව තිබෙන තාක්කල් පවතින තාක්කල් පුද්ගලයෙකුට නිවන් දකින්න බෑ. පිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු කරගන්න එහෙම පිරිසිදු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය දැනගන්න ඕන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ තමන්ගේ අධ්‍යාත්මය තුළ තියෙන ඔය කාම භව රූප භව අරූප භව වගේම අර කාමාශය භවාශය දිඨාශය අවිද්‍යාශය කියන මේ කිලුටු භව තමන් තුළ තියෙන භවක්වත් පෘථග්ජන පුද්ගලයෙකුට තේරුම් ගන්න බෑ. ඒක ස්වභාවයේ ස්වરૂපයවත් තේරුම් ගන්න අමාරුයි. මේ සියලු පෘථග්ජන ලෝකයා දුක් විඳින්නේ මෙන්න මේ කාම භව රූප භව අරූප භව එහෙම නැත්නම් කාමාශය භවාශය දිඨාශය අවිද්‍යාශය තමා තුළ තියෙන නිසායි. ඒ නිසා ඇතිවන ප්‍රතිඵලය තමා තමන්ගේ ඇහැ අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, මන අසංවරයි, කය අසංවරයි. මේ අසංවර වන හැම අවස්ථාවකදීම අර පෘථග්ජන පුද්ගලයා මේ පඤ්චස්කන්ධයම උපාදානය කරගන්නවා. තමන්ගේ වසඟේ පාත්ත ගන්නට නවත්ත ගන්නට ඍෂිසේ මනාපසේ නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මිමානින් මේ පඤ්චස්කන්ධය උපාදානය කරගන්න අල්ලගන්න අයිති කරගන්න එකතු කරගන්න නවත්ත ගන්න පාත්ත ගන්න කැමැත්තෙන් කටයුතු කරනවා. මේ කටයුතු කරන හැම අවස්ථාවකම අර පඤ්චස්කන්ධ උපාදානය නිසා පුද්ගලයා ණය වෙනවා. ණය ඝන දෙනුවකට පැටලෙනවා. මේ ණය ඝන දෙනුවකට පැටලෙනකොට අර රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් පෘථග්ජන පුද්ගලයා මේ සංසාර රිය ගමනට ඈඳෙනවා, බැඳිනවා. එතකොට ඒ පෘථග්ජන පුද්ගලයාට මේ ණය ඝන දෙනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තව තව ණය වෙනවා. එක ණයක් බේරන්න තව ණය කිහිපයක් ඒ පෘථග්ජන පුද්ගලයාට සිද්ධ වෙනවා, සිදු කරන්න වෙනවා. එක ණයක් බේරනකොට ණය දෙක තුනක් හතරක් පහක් අලුතෙන් ණය ඝන දෙනුවකට බැඳිනවා. මේක තමයි පෘථග්ජන ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා අසුතවත් පෘථග්ජනයා කියන්නේ මෙන්න මේ පෘථග්ජන පුද්ගලයා කියන්නේ මේ පොතු ජනිත කරන. එහෙම නැත්නම් මේ සංසාර ණය ඝන දෙනුව නියම නිවැරදි ආකාරයකට ඒකෙන් මිදෙන්න නොදැන ඒ ණය ඝන දෙනුවට නැවත නැවත යලි යලි බැඳෙන පුද්ගලයාට කියනවා පෘථග්ජන පුද්ගලයා කියලා. ඒ පෘථග්ජන පුද්ගලයා අර ප්‍රියදේට ඇලෙනකොට රාගමල රාග අඳුර සකස් වෙනවා. අප්‍රියදේට ගැටෙනකොට ද්වේෂ අඳුර ද්වේෂ මල සකස් වෙනවා. මානෙන් මෝහෙන් කටයුතු කරනකොට මෝහ මල මෝහ අඳුර සකස් වෙනවා. ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයන් තුල තමන්ට තේරුම් ගන්න බැරි වුණාට මලකඩ තට්ටු තුනක් ඔය මනස මුවා වෙලා වැහිලා තියෙනවා, පවතිනවා, ක්‍රියාත්මක වෙනවා. ඒකයි පොතු ජනිත පුද්ගලයා කිව්වේ මෙන්න මේ මලකඩ තට්ටු තුන එහෙම නැත්නම් මේ මලකඩ තට්ටු තුන පිළිබඳව විතරක් නෙමේ බුදුහාමුදුරුවෝ මේ මලකඩ තට්ටු තුන අඳුරු තුනක් හැටියට රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර කියන අඳුරු තුනකින් මෝහ වෙලා තියෙනවා ඒ නිසා පෘථග්ජන පුද්ගලයෙකුට ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න බෑ යථාවාදී තථාකාරී වෙන්න බෑ තථාවාදී යථාකාරී වෙන්න බෑ ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ දකින්නේ සියලු දේ තමන්ගේ මිම්මක් හදාගත්ත මිම්මකින් මානයකින් තමයි මැනලා දකින්නේ මේ මානය ඒ පුද්ගලයාම හදාගත්ත මිම්මක් කෝදුවක් මානයක් මේ මානය තමයි අස්මිමානය මුල් කොටගත්ත අභිමානය උච්චමානය හීනමානය සෙය්‍යමානය සදිසිමානය මේ වගේ මාන 21ක් බුදුහාමුදුරුව බුද්ධ දේශනාවේ දේශනා කළා ඒ නිසා අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා මානයෙන් කටයුතු කරන පුද්ගලයෙක් මේ මානයෙන් කටයුතු කරන පුද්ගලයා නිතරම තමන්ම හදාගත්ත මිම්මකින් කෝදුවකින් මානයකින් සියලු දේ මනින්නේ ඒ පුද්ගලයා ප්‍රිය දෙයක් තියෙනවා අප්‍රිය දෙයක් තියෙනවා ප්‍රිය අප්‍රිය අතර දෙපැත්තකට ඒ පුද්ගලයා මනින්න පුරුදු වෙලා තියෙනවා ප්‍රිය දෙයට ඇලෙනවා සම්බන්ධ වෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා අර සම්බන්ධතාවයෙන් දෙවෙනි වේශයකින් සම්බන්ධතාවයක් හදාගන්නවා තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පටිගයෙන් මේ දෙවෙනි වේශයෙන් හදාගන්නවා ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ පෘථග්ජන පුද්ගලයා කියන පුද්ගලයා තමන් මේ හදාගත්ත මානය කෝධුව මිම්ම තියන තාක්කල් ඒ කෝධුව මානය මිම්ම පාවිච්චි කළා ලෝකේ මනින තාක්කල් මේ පෘථග්ජන පුද්ගලයාට ඇත්ත පරම සත්‍ය තේරුම් ගන්න බෑ යථා භූත ඥාන දර්ශනයක් ඒ පුද්ගලයා ගාව ඇත්තේ නැහැ මේක නිසා ඒ යථා භූත ඥාන දර්ශනය නැති අර මායාකාරී දැක්මක් දකින පුද්ගලයාට බුදුහාමුදුරුව මේ උතුම් ධර්මයේ දේශනා කළේ මේ ඒ වැරදි මිම්ම මානිය කෝධුව ඉවත් කළා අස් කළා අයින් කරලා අර අලුත් මිම්මක් බුදුහාමුදුරුව පෙන්වලා දෙන්න මේ අලුත් මිම්ම තමා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ කියලා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කිව්වා තව සූත්‍ර ගණනාවක කිව්වා සූත්‍රයට ධර්මයට බහාගල්පා බැලීම ණය විනයට සසඳා බැලීම එනිසා සුතවත් අරිය ශාවකයෙක් වෙනවා නම් ඒ පුද්ගලයා මෙන්න මේ වගේ හේතුඵල ධර්මයට බහාගලපා බැලීමේ දැනුමක් ශක්තියක් හැකියාවක් ඥානයක් ප්‍රඥාවක් ලැබෙනවා එනිසා මේක මේ කවුරු තේරුම් ගන්න ඕන මේ හේතුඵල ධර්මයට බහාගලපා බැලීම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරවදාළ පටිච්ච සම්පාද ධර්මයට බහාගලපා බැලීමමයි තමන් කරන හේතුව එක වචනයක් කතා කිරීම නිසා ක්‍රියාවක් කිරීම නිසා සිතුවිල්ලක් සිටීම නිසා යම් කළු කිලුටු කෙලෙස් කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙනවා නම් තමන්ගේ වචනේ නිසා අර ස්වභාව ධර්මයට ගහකොළ වලට විතරක් නෙමේ බාහිර ලෝකයට අනුන්ට තමන්ට වගේම අනුන්ටත් අයහපතක් අවඩක් අසාධාරණයක් වෙනවා නම් අර මුසාවාදා පරුසාවාචා පිසුනාවාසා සම්පප්පලාපා වගේ දේවල් කිව්වේ එකයි මේවා නිසා අර හේතුව නිසා තමන් අර ඝන දෙනුවකට බැඳෙනවා ණය වෙනවා අර විශ්වය කිලුටු කිරීම නිසා විෂ කිරණ ශක්තියක් පැතිරෙනවා ඔය වචන වැරදියට අසංවර ලෙස නොහික්මුණු ලෙස ශික්ෂණයකින් තොරව කතා කිරීම නිසා. ඒ වගේමයි ක්‍රියා කිරීම නිසා පානාතිපාතා අදින්නාදාන කාමෙන් සුමිච්ඡාචාරා වගේ අපි අර සිල්පද වලින් කියන මේ වගේ දේවල් පණ සතුන්ට පණට කරදරයක් කිරීම, අවමානයක් කිරීම, අපහාසයක් කිරීම, ලේසෙලවීම, මරණයටපත් කිරීම, දුකටපත් කිරීම, මේ වගේ දේවල් අර කයෙන් කරන වැරදි ක්‍රියා. ඒ වගේම අනුන් සතු දෙයක් අදින්න ආදාන. අදින්න කියන්නේ නොදුන් දෙ, දින්න කියන්නේ දුන් දෙ, අදින්න කියන්නේ නොදුන් දෙ. ආදාන කියන්නේ උපාදානය කරගන්න. ඒ නිසා Tamanට නොදුන් දෙයක් උපාදානය කරගන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ අනුව ණය වෙනවා. අර පානාතිපාතා කියන ආකාරයටත් ණය වෙනවා, අදින්න ආදානයටත් ණය වෙනවා. ඒ වගේම වැරදි ආකාරයට කාම සේවනයෙන් අර කාමයේ සුමිච්ඡාචාර නොකර ඒ අනුව වැරදි කාම සේවනයේ ඉන්නවා නම් එතනත් ණය වෙනවා, අනුන්ට කරදරයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ කයෙන් කරන වැරදි, ඒ වගේම වචනයෙන් කරන වැරදි, ඒ වගේම අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන මනසින් කරන වැරදි තුනකුත් තියෙනවා. මේ අනුව මේ වැරදි කොයි ආකාරයෙන් කළත් ඒවා හේතු හැටියටයි කරන්නේ. හේතු හැටියටයි බුද්ධ දේශනාවේ විග්‍රහ කරන්නේ. මේ හේතු නිසා තමන්ටත් අනුන්ටත් යම් වැරදියට කළොත් අයහපතක් වෙනවා, අවඩක් වෙනවා, අසාධාරණයක් වෙනවා. ඒ වගේම විශ්වයටත් බාහිර වශයෙන් විෂකිරණ ශක්තියක් තමන්ගෙන් නිකුත් වෙනවා. මේ විෂකිරණ ශක්තිය නිර්මාණය කළේ, ප්‍රභවය කළේ, නිකුත් කළේ තමන් නම්. ඒක නිසා විශ්වය අඳුරු වෙනවා. ඒ අඳුර නිසා තමන්ටත් අර රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන බැමි තුනෙන් තමන් සසර ගමනට ඈඳෙනවා. වගේම ණය ගණ දෙනුවකටත් අලුතෙන් පැටලෙනවා. ඒ නිසා නැවත ඉපදෙන්න වෙනවා, ණය ගෙවන්න. අපි නැවත නැවත යලි යලි ඉපදෙන්නේ මෙන්න මේ ණය ගණ දෙනුවේ වෙච්ච ණය බේරෙන්න. ඉතින් ඒක නිසා පින්වතුනි, මනුස්සයෙක් වෙලා ඉපදුන අවස්ථාවේදී අපිට පුළුවන්කම තියෙනවා මේ මනස පාවිච්චි කරලා, මේ බණ අහලා, මේ බුද්ධ දේශනාව අහලා අපේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සම්බත් සංවරෝ. සංවර කරගන්නවා කියන්නේ මේ තමන්ගෙම ඇහැකාසය දිවකය මන කියන හයයි සංවර කරගන්න ඕනේ. කිසි කෙනෙකුට තමන්ගේ අම්මට, තාත්තට, සාම්පුරුෂයාට, භාර්යාවට, පන්සලේ හාමුදුරන්ට, දෙවියෙකුට, විශ්වකර්මයෙකුට, ඊශ්වරයෙකුට මොන බලවේගයකටවත් බෑ තමන්ගේ ඇහැ සංවර කරලා දෙන්න, කන සංවර කරලා දෙන්න, නාසය දිවකය සංවර කරලා දෙන්න, මන සංවර කරලා දෙන්න. මේ සියලු දේ ඇහැ කන නාසය දිවකය මන තමන්ගේ පාලනේ, තනි පාලනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඇහැ පාවිච්චි කරන්න ඕන සංවර විදියට, කන පාවිච්චි කරන්න ඕන සංවර විදියට, නාසය පාවිච්චි කරන්න ඕන සංවර විදියට, දිවකය මන පාවිච්චි කරන්න ඕන සංවර. මේ නිසා මේ සියලු පින්වතුන් තේරුම් ගන්න ඕන මොකද්ද මේ වචනේ තේරුම. සංවර කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ. මේ සංවර කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕන. බුද්ධ දේශනාවේ, බුද්ධ භාෂිතේ සං කිව්වේ රාගය, ද්වේෂය, මෝහය. රාගය කියන්නේ ප්‍රිය දෙයට ඇලීම, සීමාවක් නැතුව අන්තගාමී, අන්තවාදී ලෙස අර ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන ප්‍රියමනාප දෙයට ඇලෙනවා නම් අන්න ඇහැ අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි, මන අසංවරයි. ඒ වගේම එක වේසයක් මේ අසංවර භවේ. ඒ වගේම අප්‍රිය අමීරි අමනාපකමින් තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසිහෙන තමන්ට නොගැල් අල්ලන්නේ නැති යම් දෙයකට දෙවෙනි වේශයෙන් ද්වේෂයක් තරහක් වෛරයක් ගන්නවා නම් ඒක දෙවෙනි ආකාරයේ අසංවරකම ඒකට කියනවා පටිගය කියලා. එනිසා ප්‍රියදේට ඇලීම පළවෙනි වේශයෙන් අසංවර වීම ඒ වගේම අප්‍රියදේට ගැටීම දෙවෙනි වේශයෙන් ද්වේෂයෙන් අසංවර වීම ඒ වගේම තුන්වෙනි වේශයකිනුත් අසංවර වෙනවා. මේක තමයි වැරදි විදියට ප්‍රියාප්‍රියතර මැනීම මානය නිසා අස්මිමානය නිසා පුද්ගලයා සංවර වෙනවා. ඒ නිසා මේ සංකිව්වේ රාගය ද්වේෂය මෝහය තුනටම බුද්ධ දේශනාවේ සං කියන වචනේ යෙදිලා තියෙනවා යොදලා තියෙනවා විග්‍රහ කරලා තියෙනවා. වර කිව්වේ වාරණිය කිව්වේ වැරකීම විරමණය වෙන්වීම කියන එකයි. ඒ නිසා මේ රාගයෙන් වැළකීම ද්වේෂයෙන් වැළකීම මෝහයෙන් වැළකීම තමයි සංවර වීම. ඒ සංවර වීම සිද්ධ කරගන්න නම් අපි අර හේතුඵල ධර්මයට බාගලපා බලා ණය විනයට සසඳා බලා අපේ ඇහෙන් කරන ක්‍රියාකාරකම් කනින් කරන ක්‍රියාකාරකම් නාසයෙන් දිවෙන් කයින් කරන ක්‍රියාකාරකම් මනසෙන් කරන ක්‍රියාකාරකම් වාරණය කරන්න ඕන. එහෙම නැත්නම් වැරදි දෙයින් වැළකීම තමයි සංවර වීම. හැබැයි ඒ වැරදි දෙයින් වැළකීම වගේම අපි ඒ වෙනුවට යහපත් දේ හොඳ දේ නිවැරදි දේ කරන්න ඕන. මේකට බුද්ධ දේශනාවේ කියුවා අර තීනි දුෂ්චරිතයෙන් වැළකීම සංවර වීම තීනි සුචරිතයෙහි පිහිටා කටයුතු කිරීම සංවර වීම දෙකෙන්ම පුද්ගලයා සංවර වෙනවා පහදිනවා පිරිසිදු බවට පත් වෙනවා. අර කෙලෙස් බව කිලුටු බව කළු බව පුද්ගලයා තුළින් ඉවත් වෙනවා. ඒක නිසා බුද්ධ දේශනාවට අනුව මේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ පාලනේ තියෙන ඇහැ කන නාසය දිවකය මන කියන මේ හය නිවැරදිව සංවර කරගන්න දන්නේ නැත්නම් ඒ පුද්ගලයා අසංවර පුද්ගලයෙක්, ඒ පුද්ගලයා අර සංසාරයි කියලා හිතන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා හිතන්නෙම ප්‍රිය දේට බැඳීම සාරයි සංසාරයි කිව්වේ ඒකයි. අප්‍රිය දේට තරහට වෛරයට ක්‍රෝධයට ගැටෙන එක එකට එක කරන එක කොනිටන එක රවණ එක ඔරෝණ එක බණින එක ගහන එක නඩු කියන එක අර පලි ගහන එක දෙස් දෙවල් තියෙන එක වස්කවි කියන එක හොඳයි කියලා වටිනවා කියලා හිතුවනම් ඒකත් සංසාරයි කියන ගතිය එකක්. ඒ වගේම අස්මිමානෙන් තමන් අර මුල් තැන තමන්ට දීලා අස්මිමානයෙන් මනිනවා නම් ඒකත් අසංවර කමක්. ඉතින් ඒක නිසා මේ සංසාරයි කිව්වේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පෘථග්ජන පුද්ගලයා ඒ සං රාගය ද්වේෂය මෝහය සාරසේ දකින්නේ. ඒ පුද්ගලයාට ඒක සාරයි. ඒ නිසා තමයි පංචස්කන්ධයම උපාදානය කරගන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරගන්න ඕන මේ පෘථග්ජන තත්වයේ මේ රාග ද්වේෂ මෝහ කියන බැමි තුනක් සකස් කරගන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ සංසාර රිය ගමනට ඈඳෙන්නේ බැඳෙන්නේ ඈඳුතු තුනක් හදාගන්නේ මේ සංසාරයි කියන දේ තේරුම් ගත්තේ නැතිකම. බුදුහාමුදුරුව අර අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං කිව්වේ මෙන්න මේකයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සංසාරයි කියලා හිතනවා නම් ඒ හිතන්නෙම රාගය ద్వේෂය මෝහය ප්‍රිය දේට ඇලීම සාරයි අප්‍රිය දේට ගැටීම සාරයි ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම සාරයි කියලා දකින්න එකයි. ක්‍රියාකරණ එකයි. එහෙමයි අර අසංවර වෙන්නේ. ඒ අනුවයි අර ආස්වාදනයක් ලබන්නේ. ඇහ කන නාසය දිවකය මන අසීමිත ලෙස පිනවන්නේ මෙන්න මේ අසංවර පුද්ගලයා. ඒ නිසා ඒ පුද්ගලයා සන්දා විස්සං අනිබ්බිසං. සන්දා මේ ධම්මෝ සම්දිට්ඨිකෝ වීමයි සන්දා කිව්වේ. සන්දෙස්සේති එමනනම් මේ සම්බන්ධතාවය අලුතෙන් උපදින ආකාරය සමුදය බිහිවන ආකාරය ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන ආකාරය යංකින්චි සමුදය ධම්මං කියන තේ තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ සමුදය පිළිබඳව දැනීමක් නැති සමුදය සකස් වෙන ආකාරය පිළිබඳව නිවැරදි තේරුමක් නැති පුද්ගලයෙක් සන්දා කියන තත්වයට පත්වෙච්ච කෙනෙක් නෙමේ අසන්දා. ඒ වගේම සන්දා විස්සං. විස්සං කියන්නේ වී කියන්නේ වෙන්වීම. සංවලින් අර සංවාරණය කළා සංසිඳවලා සංසුන් වෙනවා නම් අන්න ඒක විස්සං කිව්ව අර්ථයේ තියෙන්නේ මාගදී භාෂාවේ. ඒ නිසා මේ රාගයෙන් වෙන් වෙලා ද්වේෂයෙන් වෙන් වෙලා මෝහයෙන් වෙන් වෙලා විසංකාර ගතං චිත්තං කියන තත්වයට පත් වෙනවා නම් අන්න ඒ පුද්ගලයා අර සන්දා විස්සං අනිබ්බිසං කිව්වේ මේ සම්බන්ධතාවයක් අලුතෙන් බිහිවීම සදාටම සාමුලින්ම නවත්වන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සම්මා කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා සංවර සංවර හැටියට තේරුම් ගන්න ඕන. සංසිඳවීම සංසිඳවීම හැටියට තේරුම් ගන්න ඕන. සංසුන් වෙනවා කියන එක තේරුම් ගන්න ඕන. සම්මා කියන එක තේරුම් ගන්න ඕන. මේ සියල්ල තේරුම් ගන්න සං කියන එක තේරුම් ගන්න ඕන. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති තුනම. එකෙන් වෙන්වීම තමයි සං විසං කිරීම. සන්දි විසන්දි කිරීම. සංකාර විසංකාර කිරීම අර සම්බන්ධතාවය සහමුලින්ම වෙනස් කරලා ඒකෙන් සංඝ කියන තත්වයට පත්වීම. ඒ අනුව සමුදය නිරෝධ කරන්න පුළුවන්. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එනිසා අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ සම්බන්ධතාවය මේ සංසාර ගමන දිගින් දිගටම පාත්වගෙන යන්නට උපකාර වන මේ රිය ගමනට බැඳෙන මේ ඈඳුතු තුන බැමි තුන රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම ගැන කිසිම දැනුමක් නැහැ. මේ තමන් කරන කියන හිතන දේවල් වැරදි නම් අසංවර නම් ඒ පුද්ගලයා අර බැමි තුනක් අලුතෙන් සකස් කරගන්නා බව යේ ධම්මා හේතුප්පබ්බවා තේ සං හේතුං තථාගතෝ ආහ කියන එක ගන්න. ඒ නිසා හේතු තුනයි තියෙන්නේ සම්බන්ධතාවයන් අලුතෙන් ඇතිවන සමුදය බිහිවන මේ හේතු තුන තමයි. ප්‍රියදේට ඇලීම රාගය හේතුවකි. අප්‍රියදේට ගැටීම නැමැති ද්වේෂය හේතුවකි. ප්‍රියා ප්‍රියාතර වැරදිසේ මැනීම නැමැති මෝහය හේතුවකි. රාගය ද්වේෂය මෝහය කියන හේතු තුන තමයි බුදුහාමුදුරුව පෙන්නලා දුන්නේ මේ පැවැත්ම මේ සංසාරීය ගමන මේ ජීවත් වීම දිගින් දිගටම දිගින් දිගටම මේ දුක් පැවැත්ම දිගින් දිගටම අර යායන් තණ්හා පෝනෝ භවිකා කියන ආකාරයෙන් පාත්තගෙන යන්නේ. ඉතින් පින්වතුනි තමන් කල්පනා කරගන්න ඕන මේ ධර්මය තේරුම් ගන්නා තාක්කල් තමන්ට මේ සංසාර චක්‍රයෙන් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම්කිසි පුද්ගලයෙකුට මේ සතර සංවර සීලය තේරුම් ගත්තා නම් ඉන්ද්‍රිය සංවර සීලය ඒ වගේම ප්‍රත්‍ය සංවර සීලය ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආජීවක පාරිශුද්ධ සංවර සීලය එමනනම් ආයතික සංවර සීලය මේක මේ මහා අපබ්‍රංශ අද්භූත වචන ටිකක් නෙමේ. ඉන්ද්‍රිය සංවර සීලය කිව්වේ තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන සංවර කරගෙන යහපත් පැවැත්මකට කුණු කිලුටු කෙලෙස් ගති නූපදින අර කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ කියන ආකාරයට තමන්ගේ ඇහැ පාත්තගෙන ඇහෙන් බලන්න ඕන. ඇහැ වහලා අන්ධ කළා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. ඉතින් ඒක නිසා අපි ඇහැට ප්‍රියමනාප රූප ඕන තරම් දකිනවා. ඒවා තියෙනවා. ඒක ලෝකේ ස්වභාව ධර්මය. ඒවා අපිට නැති කරන්න බෑ. කිසි කෙනෙකුට ඒවා නැති කරන්න බෑ. නමුත් අපි ඒ ප්‍රියමනාප රූප බැලුවට දැක්කට ඒවා වරදක් නෑ. ඒවා නෙමෙයි වරද තියෙන්නේ. ඒ ප්‍රියමනාප රූපය බැලලා දැකලා අපි ඒවට තණ්හාවක් ඇති වෙලා ඒවා තමන්ගේ වසඟේ පාත් ගන්න තමන්ට කැමතිසේ ඍචිසේ මනාපසේ නිත්‍යසේ සුඛසේ අස්මිමානෙන් ඒ රූප උපාදානය කරගන්න කටයුතු කිරීමයි අරා සංවරකම. ඒකයි වරද. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඇහැ පාවිච්චි කළා, ඇහෙන් ලස්සන රූප දැක්කා, හැබැයි ඇල්ලුනේ නෑ. ඒ වගේම ඇහැ පාවිච්චි කළා, අප්‍රිය අමිහිරි අමනාප රූප දැක්කා, කොයි වෙලාවකවත් ගැටුනේ නෑ. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර කම්පණය වුණේ නෑ. ඒකනේ අර කිව්වේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. එනිසා අරහත් තත්ත්වයටපත් වූ කිසිම කෙනෙක්, යථාභූත ඥාන දර්ශනය ලැබූ කිසිම කෙනෙක්, මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් න කම්පති. මොකින්ද? ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම තමා මේ කම්පණයට හේතු වෙන. මේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, වේමත්තතාවයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් උපදින්නේ මෙන්න මේ ප්‍රිය දේට ඇලීම නිසා. අර දිගින් දිගටම ඒ දිගේ චිත්ත සන්තානය තුළ චේතනා සංචේතනා පැවැත්වීම නිසායි. ඒක පෘථග්ජන ගතිය. ඉතින් ඒක නිසා තමන්ගේ ඇහැ සංවර කරගන්න නම් මේකට කළ යුතු යහපත් ක්‍රියාකාරීත්වය අර තීනි සුචරිතයෙහි හැසිරීමයි, තීනි දුෂ්චරිතයෙන් වෙන්වීමයි. මේක තේරුම් ගත්ත ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඇතුලාන්තය අධ්‍යාත්මය කිලුටු වෙන්නේ මෙන්න මේ අර ලස්සන රූපයක් දැකලා ඒකට ප්‍රියමනාපසේ ඇලුනොත්, උපාදානය කරගත්තොත්, අල්ලගත්තොත්, සම්බන්ධයක් ඇති වුණොත්, සමුදේ බිහි වුණොත් තමයි. ඒක සංවර වුණොත් එහෙම වෙන්නේ නැහැ. ඇහෙන් ලස්සන රූප දැක්කා, බැලුවා, හැබැයි ඇලුනේ නැහැ, අල්ලගත්තේ නැහැ, උපාදානය කරගත්තේ නැහැ. ඒ වගේමයි කණෙන් ශබ්ද ඇහුවා, ඒ ප්‍රියමනාප වෙන්න පුළුවන්. අප්‍රිය අමීරිය අමනාප වෙන්නත් පුළුවන්. ඒකට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, මුලා වෙන්නෙත් නැත්නම් අර චිත්තං යස්ස න කම්පති. කම්පණය වෙන්නේ නෑ. ඒ වගේම මේ අටලෝ දහමටම ඇහැ කන නාසය දිවකය මන සංවර කර ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා අටලෝ දහමටම අර අන්ත දෙකට නොගිහින් අර කාමසුකල්ලිකානු යෝගයටත් අත්තකිලමතානු යෝගයටත් නොගිහින් මජ්ජිමා පටිපදා කියන තත්ත්වය තේරුම් අරගෙන එයි මිදී නිදහස් වෙන්න. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ලෝකය තුළ මිනිස්සු සත්වයෝ අපාය යන්නේ, දුක් විඳින්නේ, හතර අපායට යන්නේ, නිරේට පේත භූත අපාය මේ අපායට යන්නේ, නොයිඳිනා දහ දුක් විඳින්නේ මෙන්න මේ රාගයෙන් ප්‍රිය දේට ඇලීම කියන වැරදි දේ නිසාත්, ද්වේෂයෙන් අප්‍රිය භවෙන් ක්‍රෝධයෙන් පටිගයෙන් අර එකට එක කිරීම නිසාත්, වෛර ක්‍රෝධ කිරීම නිසාත්, ඒ වගේම මෝහයෙන් කටයුතු කිරීම වැරදිසේ මැනීම නිසාත්. ඉතින් ඒක නිසා අර තීනි දුෂ්චරිතයම තමා මේ රාගය දේශ මෝහ සිතකින් කටයුතු කිරීම. ඒ වගේම රාගය ද්වේෂය මෝහය අත්හැරෙනකොට අර කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සිදු වෙනකොට අර වීතරාගී වීතදේශී වීතමෝහී කියන තත්වයටපත් වෙනවා. රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක් බවට තමන්ගේ සිත පිරිසිදු වෙනවා. තමන්ගේ සිත තමන්ටයි පිරිසිදු කරගන්න පුළුවන්. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් මේ හිත කිලුටු වෙන ආකාරය දන්නේ නැහැ. කිලුටු වුණාම එකෙන් ආස්වාදයක් ලැබෙනවා. නමුත් අර සුතවත් අරිය ශ්‍රාවකයා මේ හිත කිලුටු වෙන ආකාරයක් දන්නවා. ඒ කිලුටු වෙන ආකාරයට කටයුතු නොකර ඒක පිරිසිදු කරගන්න ආකාරයක් දන්නවා. ඒ අනුව තමන්ගේ අධ්‍යාත්මය තමන්ටම පිරිසිදු කරගන්න පුළුවන්කමක් තියෙන බවත් සුතවත් අරිය ශ්‍රාවකයා දන්නවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේක වෙන කාටවත්ම කරලා දෙන්න පුළුවන් වැඩක් නෙමෙයි. සියලු බුදුවරුන් සියලු බුද්ධ ශ්‍රාවකයෝ මාර්ගය පාර පිළිවෙත කියලා දෙනවා. හැබැයි කරලා දෙන්න බෑ. තමන්ටයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ ඇහ සංවර කරගන්න පුළුවන් තමන්ට. තමන්ගේ කන සංවර කරගන්න පුළුවන් තමන්ට. තමන්ගේ නාසය දිවකය සංවර තත්වයෙන් පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන් තමන්ට. ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ මන සංවර කරගන්න පුළුවන් තමන්ට. මේක වෙන කාටවත් කොහොමවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන අසංවර වුණොත් තමා තුළ කෙලෙස් එකතු වෙනවා. රාග ද්වේෂ මෝහ ගති නිසා අර කාමාශය භවාශය දිත්තාශය ආයිද්‍යාශය ඇතුළේ ඇතුළාන්තය තුළ අධ්‍යාත්මය තුළ එකතු වෙනවා, ගොඩ ගැහෙනවා, කෙලෙස් පොදියක් බවට පත් වෙනවා. මේ කෙලෙස් පොදිය බලවත් වෙන්න වෙන්න අර හතර අපායට යන්න සිද්ධ වෙනවා. මේක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ නිවන් දකින්නවා කියන්නේ නිබ්බානගාමී කියන්නේ මේ කෙලෙස් බැමි තුන සදාටම සහ මුලින්ම සමුච්ඡේද ප්‍රහාණයෙන් කපා නිදහස් වීමයි. ඒක කරන්න පුළුවන් මැරුණට පස්සේ නෙමෙයි. ඔය මරණ දැන්වීම් වල ගහලා තියෙනවා වගේ අනිච්ඡාවත සංඛාරා නිවන් දැකීම නිවන් දකිත්වා කියන එක මරණයට පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ජීවත් වෙලා ඉන්න කාලේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා මනස මෙහෙයවලා මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තමන්ගේ හිතෙන් කපන්න, සිඳින්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒකයි කන සම්පත්තිය. ඒ මිසක් මැරුණට පස්සේ වෙන තැනකට ගිහිල්ලා මේක කරගන්න පුළුවන් කමක් නැහැ. මිනිහෙකුට පමණයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. දෙවියෙකුට මේ තත්ත්වයට පත් වෙන්න නම් මනුෂ්‍යාවේසුම් වෙන්න ඕන. එක වෙන්න පුළුවන්, එක් කරගන්න පුළුවන් දෙවියෙකුට. ඒ නිසා දෙවියෙකුට සබ්බේ දේවා සබ්බේ මනුෂ්‍යා කියන කොටසට විතරයි, දේව මනුෂ්‍ය කොටසට විතරයි මේ මග, මේ නිවන් මග, මේ නිබ්බානගාමී ප්‍රතිපදාව පිළිවෙත අනුගමනය කරන්න පුළුවන්. ඒ නිසා යලි කවදා කොතැනකදී මනුෂ්‍ය බවක් ලැබේවිද කියලා කිසි කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ. නමුත් අද මේ මොහොතේ ඔබ සැම මේ උසස් මනසක් තියෙන මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබලා තියෙනවා. මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය බොහොම දුර්ලභයි කියලා, පරම දුර්ලභෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. බුදුහාමුදුරුවෝ කවදක්වත් කොහේවත් කිව්වේ නැහැ දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ බ්‍රහ්මත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. මේක කිව්වේ අර මහායාන ආගමක. මේක වැරදි දෙයක්, මේක ආගමික සංකල්පයක්. බුද්ධ ධර්මයේ මෙහෙම එකක් නැහැ. බුද්ධ ධර්මයේ තියෙන්නේ මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. මේ මනුස්සත්ව පටිලාභය පරම දුර්ලභ තත්ත්වයට ලබාගත්තට තමන්ගෙම ඇහැකණනාසය දිවකය මන සංවර කරගන මේ ක්‍රියාකාරිත්වය යහපත් අතට පිරිසිදු කරගන අධ්‍යාත්මය පිරිසිදු කරගන තියනි සුචරිතයෙහි පිහිටා කටයුතු කරන්න පුළුවන්නොත් ඒ පුද්ගලයාට සම්මා කියන තත්ත්වයට පත්වෙන්න පුළුවන්. සම්මාදිිට්ටියට පත්වෙන්න පුළුවන්. දසනයන සම්පන්න වෙන්න පුළුවන්. ආර්යෂ්ටාංගික මාර්ගය පූර්ණ කරගන්න පුළුවන්. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නම පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමයි බුද්ධ දේශනාවේ නිවන් මඟ හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ධ්‍යාන ලැබීම, අභිඥා ලැබීම, චේතෝ විමුක්තියට පත්වීම ඕනෑම අබුද්ධෝත්පාද කාලයක ඕනෑම මිනිහෙකුට කරගන්න පුළුවන් වැඩක්. නමුත් සත්තිස් පාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම කරන්න පුළුවන් වෙන්නේ මේ බුද්ධ ධර්මය නිවැරදිව අහලා සතර සතිපට්ඨානේ පිහිටා ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්නට නිවැරදිව තේරුම් ගත්ත කෙනෙකුට පමණයි. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සියලුම දෙනා කල්පනා කරන්න ඕන මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුව අවස්ථාවේ මේ උතුම් ධර්මය දේශනා කරන්නෙත් මේ ධර්මය අහගන්න පුළුවන් වෙන්නෙත් මේ ධර්මය අනුගමනය කරන්නට භාවිතයට ගන්නට සුදුසු වන ආකාරය. ඒ නිසා මේක භාවිතයට නොගත්තොත් එදිනෙදා මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ධර්මය දර්ශනයක් නෙමේ, ආගමක් නෙමේ, ඇදහිල්ලක් නෙමේ, භක්තියෙන් ඇදහිය යුතු දෙයක් නෙමේ, මේක විද්‍යාවකුත් නෙමේ, මේක මාර්ග චර්යාව. එහෙමනම් හැසිරීම් රටාව. තමන්ගේ අර හැසිරීම චර බව, අර කාමාවචර, රූපාවචර, අරූපාව බව, අරූපාවචර බව චරණං කරන්න ඕන. චරණං කරනවා කියන්නේ මේ චර බව නැවැත්වීම. ඉතින් ඒක නිසා මේ හැසිරීම් රටාව පිරිසිදු කර ගැනීමටයි අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ගච්ඡාමි කියන්නේ මේ මාර්ගය අනුගමනය කරනවා කියන පොරොන්දුවක්, අදිෂ්ඨානයක් ඇති කර ගැනීම. ඉතින් ඒක නිසා තම තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා තමන් මේ යන පාර හරිද, තමන් මේ යන පාර වැරදිද කියලා තේරුම් ගන්න. මේක තමන්ට අර හේතුඵල ධර්මයට බහගලපා බලා තමන් කතා කරන වචනේ, ක්‍රියා කරන ක්‍රියාව, සිතන සිටිවිල්ල වැරදි නම් ඒක ණය ගන්න දිනුවකට පැටිලෙන අර තමන්ට ඉදිරියට වැය කරන්න සිද්ධ වෙන ක්‍රියාවක කර්මයක් බවට පත් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්, පාප කර්මයක් වෙන්න පුළුවන්, අකුසල කර්මයක් වෙන්න පුළුවන්. කර්ම කියන්නේ ඉදිරියට කළ ක්‍රියාවට ඵල විපාක ප්‍රතිසන්දින දෙයකට කියනවා කර්ම කියලා. නමුත් බුද්ධ දේශනාව කර්මය එක පැත්තක විග්‍රහ කරලා ධර්මය අනිත් පැත්තේ විග්‍රහ කළා. කුසල ධම්ම කිව්වේ ඒ කුණු සලා හැර අස් කළා, අර රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් හිතෙන් අයින් කරලා අස් කරලා ඉවත් කළා. ඒකේ කිසි ප්‍රතිසන්දීමක්, එහෙම නැත්නම් ඵල විපාක දීමක් ඉදිරියට නැති දේ ධම්ම. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ කුසල ධම්ම කියලා එක පැත්තකින්, පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම තුනම එක පැත්තක. කර්ම කිව්වොත් ඒක මේ පැවැත්ම හොඳින් යහපත් වේ පාත්වගෙන යන එකකුත් තියෙනවා, නරකින් හතර අපාය අයහපත්තේ පහත් අඥානිකුත් තියෙනවා. ඒ මොනවා කිව්වත් ඒක කර්ම. ඒක පුණ්‍ය කර්ම වෙන්න පුළුවන්, පාප කර්ම වෙන්න පුළුවන්, අකුසල කර්ම වෙන්න පුළුවන්. නමුත් කුසල ධම්ම කිව්වේ මේ පැවැත්ම අවසන් කරන අපපටිවත්තියන් කරන තත්ත්වය. ඒ නිසා මේ පැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය වෙන මොකක්වත් නෙමෙයි. හොඳට කල්පනා කරන්න ඕන තමන් පැවැත්ම දිගින් දිගටම ඉදිරියෙන් ඉදිරියට තව තවත් මතු මතුවටත් පවත්වාගෙන යනවා නම් ඒකට හේතුව තමන් තුළ රාගය, ద్వේෂය, මෝහය කියන දේවල් පවත්වාගෙන යෑමයි. නැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය නවතා තිත තැබීමයි සංවත්තන්ති කියන තත්වේ. ඉතින් ඒක නිසා මේ රාගය, ద్వේෂය, මෝහය නවත්තන්න පුළුවන් තමන්ට නවත්තලා නිබ්බානගාමී වෙන්න පුළුවන් තමන්ට, රාගය, ద్వේෂය, මෝහය තවදුරටත් ප්‍රියදේට ඇලීම, අප්‍රියදේට ගැටීම, ප්‍රියාප්‍රියාතර මැනීම වැරදිසේ කරගෙන යනවනම් ඒක තමා පැවැත්ම. ඒ නිසා පැවැත්ම කියන්නේ මොකද්ද, නැවැත්ම කියන්නේ මොකද්ද කියන එකත් මේ පිංගතුන් තේරුම් ගන්න ඕන. අර කර්ම ධර්ම නියාමයේ වගේම පාර්ථිතං අපපටිවත්තියං කියන පැවැත්ම සහ නැවැත්ම කියන එකත් තේරුම් ගන්න ඕන. නිවනේ පැවැත්මක් නැහැ, ලෝකේ නැවැත්මක් නැහැ. මේකත් තේරුම් ගන්න ඕන. එතකොට ලෝකය කියන්නේ අඳුර, අලෝක කියන්නේ අඳුරෙන් ඉවත් වීම, මිදි නිදහස් වීම, ප්‍රභාස්වර තත්වය. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ දුක් විඳ විඳ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම මේ සකස් කරගන්නේ, නිර්මාණය කරගන්නේ අඥාන කම නිසා, දුප්පඤ්ඤාස කම නිසා, ධර්මය නොදන්නා නිසා, අර සුතවත් අරිය ශාවකේ නොවූ නිසා. එනිසා සුතවත් අරිය ශාවකේ වුණොත් ඒ පුද්ගලයා ධර්මය ධර්මය හැටියට දන්නවා, කර්මය කර්මය හැටියට දන්නවා, පැවැත්ම පැවැත්ම හැටියට දන්නවා, නැවැත්ම නැවැත්ම හැටියට දන්නවා. ඒ අනුව නැවැත්ම සඳහා අවශ්‍ය පියවර ගන්නවා, පැවැත්ම නවත්තන්න කටයුතු කරනවා. මේ දෙකම කරනකොට කෙනෙකුට නිබ්බානගාමී වෙන්න පුළුවන්. මේ දුක් පැවැත්ම නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් නොගත්තොත් මේ තත්ත්වය කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. මේ නිවන් දකින්නවා කියන එක අද බොහෝ දෙනා වැරදියට තේරුම් අරගෙන තියෙනවා. මෙතන තියෙනවා කායවල් තුනක්, කාය තුනක්, කරජ කාය, මනෝමය කාය, චිත්තජ කාය. මේ කරජ කාය තමා මේ දුක් විඳ විඳ පාත්වගෙන යන්නේ. අර බල්ලෙක් වෙන්නේ, නායක වෙන්නේ, තිරිසන් සතෙක් වෙන්නේ, භූතයෙක්, පෙරේතෙක් වෙන්නේ, දෙවියෙක් වෙන්නේ, බ්‍රාහ්මීෙක් වෙන්නේ, මිනිහෙක් වෙන්නේ මේ කරජ කාය කියන දේ අපි බාහිරින් දකින කාය. මේ මනෝමය කාය කියන එක සියලුම බල්ලන්ට, නයින්ට, භූතයන්ට, පිරේතයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිස්සුන්ට කාටත් මනෝමය කාය තියෙනවා. ඒ වගේම බුද්ධත්වයට පත් වූ, අරහත්ත්වයට පත් වූ, නිවන් අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙකුටත් මනෝමය කාය තියෙනවා. එනිසා මනෝමය කාය මැරෙන්නේ නැහැ, මරන්න බෑ. නමුත් මනෝමය කාය තුල රාග, දේශ, මෝහ කියන අර භව, එහෙම නැත්නම් කෙලෙස් ගති, කිලුටු ගති තියෙනවා නම් තමා ඔය ගති 31ක් තුල, තල 31ක් තුල යම් තැනක හෝ කොතැනක හෝ නැවත නැවත උපදින්නේ. නමුත් මනෝමය කාය තුල මේ කෙලෙස් ගති සියල්ල අස්කල්ලා නික්ලේශී බවට පත් වූ අරහතුන් වහන්සේගේ මනෝමය කාය තියෙනවා. මනෝමය කාය කාටවත් මරන්න බෑ, නැති කරන්න බෑ. ඒක පවත්වන්න තැනක් බිමක් අවශ්‍ය නැහැ. එනිසා මනෝමය කාය මැරෙන්නේ නැහැ, කර්ජකාය තමා මැරෙන්නේ. ඒ අනුව කර්ජකායක් හදන්න නම් කර්ම බීජයක් තියෙන්න ඕන. එතකොට අර චිත්තජකාය අවශ්‍ය වෙන්නේ කර්ම බීජයක් තියෙනවා නම් මනෝමය කාය තුල කර්ජකායක් හදන්න. ඒ නිසා චිත්තජකාය අක්‍රිය වෙනවා, මනෝමය කාය අක්‍රිය වෙනවා, කර්ජකායක් උපදින්නේ නැහැ. ඒ අනුව නිබ්බානගාමි වෙනවා. ඒ නිසා අතීතේ බුද්ධත්වයට පත් වූ, අරහත්ත්වයට පත් වූ, පත්‍යේක බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරුන්ගේ මනෝමය කාය මේ මධ්‍ය මණ්ඩලය තුල, මේ විශ්වය තුල කේන්ද්‍රගත වෙලා එක තැනක පවතිනවා. ඒ නිසා මේ මරණ බියක් එතන ඇති වෙන්නේ නැහැ. මරණ බිය ඇති වෙන්නේ මේ කර්ජ කයට, මේ උපාදානය කරගෙන හදාගත්ත සංකත ධර්මයක් වූ කර්ජ කයට. නමුත් අර මනෝමය කාය තුල කෙලෙස් නැති නිසා දැන් සංකත ධර්මයක් නැහැ, ඒක අසංකතයි. ඒ නිසා කර්ජ කය වලදීම සදාටම සහ මුලින්ම නවතා දෙමීමයි සංවත්තන්ති කියන මේ අරහත්ත්වයට පත්වීම. ඒ නිසා මේ දහම නිවැරදිව තේරුම් ගත්ත කෙනෙකුට ඕනම අවස්ථාවක බයක් ඇති වෙන දෙයක් නැහැ. මේ සදාටම මරණයක් වීම නෙමෙයි, මේ මනෝමය කාය පාරිශුද්ධ තත්ත්වයට පත් වෙලා ඒ මනෝමය කාය පිරිසිදු තත්ත්වයකට පත් වීමයි මේ නිබ්බානගාමි කියන තත්ත්වය. මේක තේරුම් ගත්ත කෙනෙකුට පමණක් මේ කර්ජ කයේ තියෙන, මේ මනෝමය කයේ තියෙන කෙලෙස්, සියලු කෙලෙස් මුල් කපා සිඳ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපා දෙමීම තමා රාගක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. ඒ නිසා මේ සියලු පින්වතුන්ට මේ කෙටි ධර්ම දේශනාව මේ රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතෙන් කපා දාන්නට මේ නියම නිවැරදි පිළිවෙත මාර්ගය දැන අනුගමනය කරන්නටම උපකාර වේවා, හේතු වාසනා වේවා. ඉතින් තව පැයක් තියෙනවා. යම් කෙනෙකුට මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්, නොතේරුණු තැනක්, නොපැහැදිලි තැනක් තියෙනවා නම් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහලා විග්‍රහ කරලා විස්තර කරලා කරුණු කාරණා දැනගන්න පුළුවන්. ඒ නිසා ඕනෑම කෙනෙකුට විවෘතයි ඕනෑම ප්‍රශ්නයක්. මේ අද ධර්ම දේශනාවට අදාළ නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ඕන ප්‍රශ්නයක්. හැබැයි මේ FM මයික් එකක් තියෙනවද? ඔය FM මයික් එකකට ඒ ප්‍රශ්නේ අහන්න ඕන. හේතුව මොකද? අනික් අයටත් ඇහෙන විදියට. ඇත්ත වශයෙන්ම අපි ඇහෙන් දකින මේ දේ, කණෙන් අහන මේ දේ අපේ කැමැත්ත අනුව පාත්ත ගන්න බැරි නම් ඒක මායාවක් නෙමෙයිද? දැන් අනිප්පාර ඒක මායාවක් නොයි නම් එක්කෙනෙකුට ප්‍රියයි, අනික් එක්කෙනාට අප්‍රියයි වෙන්න බෑ. ඒක මායාවක් නොයි නම් තමන්ගේ මිම්මකින් මනින්නත් බෑ. දැන් ඇයි තමන්ගේ මිම්මෙන් මනින්නේ? ඒ මිම්මෙන් මැනීම නිසා තමයි මායාවක් වෙන්නේ. දැන් අපි හොඳ උදාහරණයක් ගමු, දූරියන් ගෙඩිය. මේ දූරියන් ගෙඩිය එක්කෙනෙකුට අමෘතය වගේ ප්‍රියයි, මනාපයි, මිහිරි. ඒ දූරියන් ගෙඩියම ඒ මහත්තයාගේ හව නෝනගේ හෝ අර අනිත් එක්කෙනාට වමන යන තරම් අප්‍රියයි, අමිහිරි, අමනාපයි. මේක මායාවක් නෙමෙයිද? මේක දැන් අර දෙන්නම හිතන්නේ මේ ප්‍රිය බව තියෙන්නේ දූරියන් ගෙඩියේ, අර අප්‍රිය බව තියෙන්නේ දූරියන් ගෙඩියේ. ඔය දූරයෙන් ගෙඩිය එක පාටයි එක වර්ණයයි එක ගඳයි එක රසයි එක සුවඳයි දෙකක් නෑ. කාය ගාවද දෙකක් තියෙන්නේ අර පුද්ගලයෝ. ඔන්න ඕකයි මායාව. අර ඇත්ත පරම සත්‍ය නොදකීම. දැන් දකින්නේ මම හරි. නමුත් අර අනිත් එක්කෙනා වැරදි. මේක තමා මායාව. මේ සියලු දේ සියලු පුද්ගලයෝ මනින්න පුරුදු වෙලා තියෙන්නේ තමන් හදාගත්ත මිම්මකින් කෝදුවකින් මානියකින්. දැන් අපි හිතමු ගෙවල් දෙකක් තුනක් තියෙනවා එක පේලියට. දැන් එක පැත්තක ගෙදර අර මැද ගෙදර ඉන්න අය හිතනවා අර පැත්ත ගෙදර අපේ මිත්‍රයෝ ඉන්නේ මේ පැත්ත ගෙදර අපේ සතුරෝ ඉන්නේ. මේක කවුරු හදාගත්ත මායාවක්ද? අර ගෙදර සමහර විට අර අනික් පැත්තේ මිනිස්සු මේක දන්නේ නැතුව ඇති. නමුත් අර දූරියන් ගෙඩිය වගේම තමා මේක. තමන්ගේ හිතේ අය අර අපිට විරුද්ධව වැඩ කරන සතුරෝ අපිට පක්ෂව වැඩ කරන මිතුරෝ කියලා මේ හිතන්නේ. මේවා ඔක්කොම මායාවල්. ඒ වගේමයි ඔය ඥාති සම්බන්ධ කණු. ඒවත් මේ ණය ගනුදෙනු කියන මායාවල් වැඩ. ඒ නිසා ඇත්ත ඇති හැටියට දකින තාක්කල් මේ මායාවෙන් මිදී නිදහස් වෙන්න බෑ. මේ ඇත්ත ඇති හැටියට දකිනවා කියන එක තමයි යථා භූත ඥාන දර්ශනය ලැබීම. යථා භූත ඥාන දර්ශනය ලබන්න නම් යම් කිසි කෙනෙක් හේතුඵල ධර්මයට බහා ගලපා බැලීමත් ණය විනයට සසඳා බලන්නටත් පුළුවන්කමක් හැකියාවක් දක්ෂකමක් දැනුමක් තියෙන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ දැක්ම මායාව. තමන්ම හදාගත්ත නිර්මාණය කරගත්ත සකස් කරගත්ත මායාවක් තුල තමා සියලු අසුත අත්පුතක් යන පුද්ගලයෝ කටයුතු කරන්නේ. මේක තේරුම් ගන්න ඕන. මයික් එකකට කියන්න ඕනේ. අපිම ගොඩනගාගත්ත මායාවක අපිම අතරමං වෙලා තියෙනවා. මේ මායාව තමයි මානිය කියන එක. මිම්ම කියන එක. ඔව්. ඒක වෙන කාටවත් දකින්නත් බෑ. හැබැයි Tamanට දකින්න පුළුවන්. ඔව් තමන්මයි අවබෝධ කරගන්න ඕන දකින්න ඕන තමන්ගේ ගාව දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රිය දේට ඇලෙන රාගී සිතක්. දැන් මේ මොහොතේ අප්‍රිය දේට ගැටෙන ද්වේෂී සිතක්. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින මෝහ සිතක්. මේක හේතුඵල පරම්පරාවක් ක්‍රියාත්මක වීම පමණයි. ඕක අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔතන තියෙනවා නියාම ධර්ම පහක්. නියාම ධර්ම පහ වෙනස් කරන්න කිසි බුදුවරයෙකුට විශ්වකර්මයෙකුට දෙවියෙකුට භූතයෙකුට බෑ. නියාම ධර්ම පහ කිව්වේ ධර්ම නියාමයේ, කර්ම නියාමයේ, බීජ නියාමයේ, චිත්ත නියාමයේ, ඍතු නියාමයේ. ඒවා වෙනස් කරන්න අපිට බෑ. හැබැයි අපේ හිත වෙනස් කරගන්න එක අපිට පුළුවන්. අපේ හිත හොඳ පැත්තට වෙනස් කරගත්තොත් අපි පිරිසිදු වෙනවා. නරක පැත්තට වෙනස් කරගත්තොත් අපි හතර අපාය යන කිලුටු තත්වයට පත් වෙනවා. ගැනීමක්. ඔව් යථා භූත ඥාන දර්ශනී කියන්නේ ඒ තමන්ගේ හිත තමා විසින් නිවැරදිව දැන හඳුනාගෙන ඒ වගේම යෝ දම්මෝ යෝ විනිියෝසෝ බාසි තබ්බෝ. හේතු බලධර්මයට බහාගලපා බැලීම යෝ දම්මෝ නයවිනියට සසඳා බැලීම යෝ විනයෝ සෝ බාසි තබ්බෝ කියන්නේ මේක භාවිතයට ගණ්ඩු. අපි නිවැරදිදේ නිවැරදිව දැනගන දැකගන භාවිතයට ගණ්ඩු. නිවන ඒ නිවැරදිව භාවිතයට ගන්න කොට අපේ හිත පිරිසිදු වුණහම අර විමුක්ති ඥාන දර්ශනය කියන එක ලැබෙනවා. මුත්ති විමුත්ති පරිමුත්ති කියන තත්ත්වයට පරිමුච්ඡති කියන තත්ත්වයට පත්වීම නිවන. පූර්ණ වශයෙන් විමුක්ති ඥාන දර්ශනය ලැබීම නිවන. පුළුවන් වුණොත් හරියටම හරි. දැන් හේතුඵල ධර්මතාවය කියන්නේ දැන් අපි හිතමුකෝ අපි ඇහෙන් ලස්සනම ලස්සන රූපයක් දැක්කා. මේ ලස්සන රූපය අපි කැමතිසේ දිගින් දිගටම පවතින්න. මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒක නිසා නිබ්බිදා නොබැඳිය යුතුයි. ඒකට ඒක දකින්න දක්ෂ වුණොත් අන්නේ පුද්ගලයාට කියන ධම්ම විනය ගාදන්ති කියලා. ධම්ම විනයේ ගාදන්ති කේවලී කියන ඒ ඒ ඒ ක්‍රියාවට දක්ෂයෙක් වෙනවා.
නිවන්
නෑ ඒ විදිහට හිටවයි කියලා හරියන්නේ නෑ. ඒකෙන් බෑ. අපි සමාජයක ජීවත් වෙනවා. සමාජයේ ජීවත් වීම අපිට අත්හරින්න බෑ. අනිපාර අපිට මේක ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ කර්මස්ථාන එන තරමට අපිට නොඇලී නොගැටී මුලා නොවි ඉන්න පුළුවන්. දැන් කර්මස්ථාන දැන් අපි කොහේ හරි කැලේකට ගිහිල්ලා ගහක් මුලකට වෙලා අර සමාජයෙන් ශුන්‍යාගාරයකට කනත්තකට ගිහිල්ලා හිටියාම අපිට කර්මස්ථාන එන්නේ නැහැ. එන්න තරමට දැන් වැටෙන තරමටයි නැගිට නැගිට යන්න පුළුවන් වෙන්න ඕන පුරුදු වෙන්න ඕන. අනිපාර අපි මේ ධර්මාවබෝධයක් ලැබූ අවස්ථාවේ සියල්ලම සිදුවෙන්නේ හොඳටයි කියන තීරණයකුත් තමන්ට ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සිදු සියලු දෙයින් තමන් නිවැරදි දැක්මක් දෘෂ්ටියක් දසනේන පහතබ්බා කියන තත්ත්වයට පත්වෙන්නටත් ඕන.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ අන්තිම දේශනාවේදී අන්තිම දේශනා කරා මනෝකාය, චිත්තකාය, කර්ජකාය කියන. දැන් කර්ජකාය කියන අපේ දිරමකයි.
ඔව්. කර්ජකාය කියන්නේ මේ කූඩුව. මේ ඇට සහිත පංචස්කන්ධයෙන් හැබි පඨවි ආපෝ තේජෝ හතර මහා භූතයන්ගෙන් සකස් කරගත්ත කය කර්ජකාය. චිත්තක්ෂණ 17ක් නියත වශයෙන්ම හැම චිත්තක්ෂණයකම අනිවාර්ය වශයෙන් 17ක් තියෙනවා. ඒක චිත්ත නීතියක්. චිත්ත නියාමයේ කිසිම චිත්තක්ෂණ දැන් ඇහැට රූපාරම්මණයක් ලැබුණ ගමන්ම චිත්තක්ෂණ 17ක්. කනට ශබ්දාරම්මණයක් පටිච්ච වුණ ගමන්ම චිත්තක්ෂණ 17ක්. නාසයට දිවට කයට මනට කොහාට හරි ආරම්මණයක් පටිච්ච වූ ගමම්ම චිත්තක්ෂණ 17ක් අනිවාර්යෙන් නියත වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක බුදුහාමුදුරන්ටත් එකයි, පෘථග්ජන පුද්ගලයාටත් එකයි. හැබැයි බුදුහාමුදුරුවන්ට අර ජවන්සිත් හත ජවයක් වේගයක් වේදනාවක් වේමත්තතාවයක් උපදවන්න, ඒ වෙනුවට නිවීමක් විමුක්තියක් තැනසීමක් ලැබෙනු. එකයි වෙනස. ඒ කොච්චර වේගෙන් දිව්වත් චිත්තක්ෂණ 17කට අඩුව එක සිටිවිල්ලක් අරමුණකට චිත්තක්ෂණයක් ක්‍රියාත්මක වෙන්න චිත්තක්ෂණ 17ක් නියත වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේ අපි හිතමු ඝණ්ඨාරයකට ගැහුවා කියලා, කීසරයක් අර කියලා අවසාන වශයෙන් 17 වරක්මයි. මේක නියත නියාම ධර්මයක්. ඒ වගේමයි අපේ ඇහැට රූපයක් ආරම්මණ වුණාම, පටිච්ච වුණාම, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක්, මනසට පොට්ටබ්බ, මේ සියලු මනසට ධම්ම, මේ සියලු අවස්ථාවල ඔය චිත්තක්ෂණ 17 අනිවාර්යයෙන්ම අවශ්‍යයෙන්ම ක්‍රියාත්මක වීම නීතියක් නියත ධර්මයක්. එක් කාටවත් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් බුදු කෙනෙක් විශ්වකර්මයෙක්වත් නැහැ. මනෝමය කාය, මනෝකාය කියන්න එපා, එහෙම වචනයක් නැහැ. මනෝ දැන් අපි කියන රන්මය, රිදීමය, ශෛලමය, ලීමය, ඒ වගේ මනෝමය කාය. මේ මනෝමය කාය කියන එක දිරණ දෙයක් නෙමේ, ගෙවෙන දෙයක් නෙමේ. ඒක මේ සංසාර ගමනේ කවදා හරි ඒ මූල ආරම්භ දවසේ ඉඳලා අද වෙනකම් එකම මනෝමය කායක් දිගින් දිගටම පවතිනවා. ඒක කවදක්වත් අන්තර්ධානය වෙලා නැති වෙන්නේ නැහැ. අරහත් උනත් බුදු උනත් ওই මනෝමය කාය නැති වෙන්නේ නැහැ. මනෝමය කාය නැති වෙන්නේ මොනවද? කෙලස් බීජ, කලු කිලුටු ධර්ම, රාග ද්වේෂ මෝහ වලින් ශුන්‍යයි. එතකොට මනෝමය කාය තියෙනවා, ඒක පාරිසුද්ධයි, බොහොම අති පිරිසිදුයි. ඒ මනෝමය කාය කිසිම ආකාරයක නැවත උපදින්නට නම් රාග බීජයක්, ద్వේෂ බීජයක්, මෝහ බීජයක්, කර්ම බීජයක්, උත්පත්ති බීජයක් තියෙන්න ඕන. එහෙම එකක් දෙයක් අරහතුන් වහන්සේ කෙනෙකුගේ නැහැ, බුදු කෙනෙකුගේ නැහැ, පසේ බුදු කෙනෙකුගේ නැහැ. එතකොට මනෝමය කාය තියෙනවා. හැබැයි මේ අවසාන කර්ජකාය අවසන් වුණාට පස්සේ අර මනෝමය කාය තුල කර්ම බීජ එකක්වත් නැත්නම් ඊගාවට කර්ජකයක් හදාගන්න ක්‍රමයක් නැහැ. නමුත් මනෝමය කාය අන්තර්ධාන වෙනවා. ඒක නිසා අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලුම ලෞතුරා බුදුවරු, සියලුම පච්චේක බුදුවරු, සියලුම අරහත් බුදුවරුන්ගේ මනෝමය කාය එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. හැබැයි ඒකට තැනක් බිමක් අවශ්‍ය නැහැ. ඒක සමහර විටක මේ ඉන්දිකටුමුණයක් වගේ ප්‍රමාණයක, මේ කෝටි ප්‍රකෝටි ගණන් අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරුන්ගේ මනෝකාය කේන්ද්‍රගත වෙලා
තියෙනවා.
මනෝමය කාය උදුරන්, ඔව් ඒක තමා. ඒකනි කිව්වේ අපි අපේම හිතයි පාවිච්චි කරගන්න ඕන. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි ගමන් උණ ගමන් මොකද වෙන්නේ? අර මනෝමය කායේ ඉපදෙන කෙලෙස් අලුතෙන් උපද්දවන්නේ නැහැ. අනුසය න අනුසේටි. එතකොට අතීතයේ වගේ ගෙවිලා යනවා. අලුතෙන් උපද්දවන්නේ නැති වුණාම අර බැම්මි තුනම කැපිලා යනවා. රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාන. එකයි
වෙන්නේ.
නෑ එහෙම එකක් නෑ. ඒක තියෙන්නේ මනෝමය කාය එක තැනකට කේන්ද්‍රගත වෙලා. මේ අපිට පේන හැටි තමයි දැන් දැන් මේක අරූපී කෙනෙකු ගියන් දෙවියෙක් බ්‍රහ්මයෙක් භූතයෙක් පෙරේතෙක් ඕපාතික උපදී. ඒත් ඔය විදිහෙම තියෙනවා. ඒත් මේ ආකාරයෙන්ම තියෙනවා. ඒකත් මේ ආකාරයෙන් පවතින. හැබැයි අපිට පේන්නේ නැති එකයි වරද. එකයි මායාව කිව්වේ. දැන් අපිට මේ පේන්නේ දැන් එක්කෙනෙක් ලස්සනයි එක්කෙනෙක් කැතයි. මොකද්ද මේ? අපේ මිම්මානුව මානෙ අනුව. ඒක නිසා මේක මේ අරමුණු හේතුඵල පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා පවතිනවා. ඒක නිසා හේතුඵල පරම්පරාව වැරදිනම් කර්ම බීජ උපදිනවා. හේතුඵල පරම්පරාව හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජතිනම් හේතුඵල පරම්පරාව හොඳයි යහපත් කර්ම බීජ උපදින්නේ නැහැ. ඒ අනුව හිත පිරිසිදු වෙනවා. අර මනෝමය කායේ තියෙන කෙලෙස් ගති සියලු දේ පිරිසිදු වෙලා ඉවත් වෙලා අස්වෙලා යනවා. කාගේ කර්මජකයේද මනෝමයකයේද? තමන්ගේ. අනුන්ගේව කරන්න පුළුවන්ද තමන්ට? බෑ. මේකත් හිතේ තියාගන්න ඕන. අනික් කෙසි කෙනෙකුගේ ඔය උපාසකම්මගේ මහත්තයාගේ අම්මගේ තාත්තගේ හෝ දරුවන්ගේ හෝ කාගේවත් මනෝමය කායේ තියෙන කිසිම කෙලෙස් බීජයක් කර්ම බීජයක් තමන්ට ඉවත් කරන්න අස් කරන්න අයින් කරන්න බෑ. කාටද කරන්න පුළුවන්? ඒ අයටමයි. එතකොට ඒකනි කිව්වේ අත්තාහි අත්තනෝ නාතෝ කොහි නාතෝ පරාසියෝ කියලා. වෙන කිසි කෙනෙකුට තව කෙනෙක්ව නිවන් දක්වන්න පාර මාර්ගය පිළිවෙත කියා දෙන්න පුළුවන්, කරලා දෙන්න බෑ. නිවන් දක්වන්න බෑ. දක්වගෙන යන්න බෑ හරක් වගේ. නිවනට දක්වාගෙන යන්න බෑ. තමන්ම තමන්ගේ නිවන හදාගන්න සාක්ෂාත් කරගන්න ඕන. ඒක විඥානයනේ. ඒක මොකද්ද? ඒක මේ කර්ජකයේ තියෙන එක වේගයක් ශක්තියක්. අනිදස්සනං දූරංගමං ඒක චරං. ඒක මොකද්ද? ඒක මේ හිත නෙමේ විඤ්ඤාණය. ඒක මොකද්ද? විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ මොකද්ද? වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් උපදින අවස්ථාවේ විඤ්ඤාණය අලුතෙන් උපදිනවා නැතිනවා. උපදිනවා නැතිනවා. නෑ 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 නෑ. චිත්තක්ෂණය කියන්නේත් ඒක නෙමේ. ඒක මේවා හුඟක් දේවල් පොඩි පොඩි පැටලවීන් ඇති කරගෙන තියෙනවා. ඔය වගේ දේවල් ගැඹුරු දේවල් නෙමෙයි දැනගන්න ඕන. තමන්ගේ හිත මේ මනෝමය කාය කිලුටු වෙන හැටිත් පිරිසිදු කරගන්න හැටිත් දෙක තමයි දැනගන්න ඕන. ඇහැ කන නාසය දිවකය මන සංවර නම් පිරිසිදු වෙනවා. අසංවර නම් අර විඥාන ශක්තිය මතු වෙලා විඥා පනාය වෙලා කිරුටු වෙනවා. සංවර නම් පඤ්ඤා පනාය වෙනවා. අසංවර නම් විඥා පනාය වෙනවා. එනිසා මේ සියලුම දෙනාට දැනගන්න ඕන තමන්ට නිවන් දකින්න නම් මේ කර්ම බීජ කෙලෙස් බීජ මේ රාගය ద్వේෂය මෝහය සදාටම සාමුලින්ම උදුරා දමන හැටි දැනගන්න ඕන. රාගමුල ද්වේෂමුල මෝහමුල උදුරා දාන්නේ කොහොමද? ඒකට ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාටිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය කියන සතර සංවර සීලේ පීඨියම සංසිඳ වෙනවා, සම්මා වෙනවා. මෙච්චරයි අවශ්‍ය. මේ කොහේ කොතන මොන ආකාරයට බුද්ධ දේශනාවේ විග්‍රහ කළත් ඔය ටික තමයි විග්‍රහ කරන්නේ. රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාණ. එතකොට රාගය, ද්වේෂය, මෝහය හිතෙන් අස් කරන්න, අයින් කරන්න, ඉවත් කරන්න උපකාර වන ඕනෑම ක්‍රියාමාර්ගයක්, භාවනාවක්, සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් නිවනට උපකාර වෙනවා. අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. බාහිරය කොච්චර කිලුටු වුණත් අධ්‍යාත්මය පිරිසිදු නම් නිවන. අධ්‍යාත්මය කොච්චර මේ බාහිරයේ කොච්චර පිරිසිදු වුණත් හැමදාම මූණ හේදුවත් හොඳ පිරිසිදු ඇඳුම් ඇඳත් ඇතුළාන්තයේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා නම් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. හතර අපායේ හැම නවත්තන්නත් බෑ.
අවසරය ආදුම් වහන්සේ අපිට දේශ සිතත් සහ රාජ සිතත් ආවිට අපි මරණානුස සමාවෙන්න මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි වඩන්න නැතුව අපි එක දිගටම ඒ ක්ෂණයෙම මරණානුස්සතියෙන් මේක
එහෙම යන්න බෑ. එතකොට ආරම්භකයකුට ආරම්භයේදීම තරහක් වෛරයක් ක්‍රෝධයක් පටිගයක් හිටිය ඇති වුණාම මෙත්තා නුස්සතිය වඩලා යදිදන් සබ්බ සංකාර සමත කරගන්නු. ඊට පස්සේ ඒ හා සමගම ඒක නවත්තන්නේ නැතුව යුගනද්ද වශයෙන්ම අනිච්ච දුකානත් වැඩලා අර තරහ දැන් මේ කොහෙද තිබිලා දාවේ? තමා තුලම නිච්චසේ සුඛසේ අත්ථසේ පවතින නිසායි ආවේ කියන එක තේරුම් අරගෙන අනිච්ච දුකානත් මෙනෙහි කළ නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. එතකොට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් නම් ආවේ මෙත්තානුසතිය වැඩලා අනිච්ච දුකානත් මෙනෙහි කළ නිච්ච සුඛාත්ව වැඩලා මරණානුසතිය වැඩලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන බුද්ධානුස්සතිය වඩන්න ඕන. තුනම වඩන්න ඕන එකටම ඒ අනුව තමා අර සබ්බූපදී පටිනිසග්ග තත්වයට පත් වෙන්නේ. ඒ වගේම රාගයක් ආවනම් තණ්හාවක් ආවනම් එතෙන්දී මෙත්තානුස්සතිය වඩලා හරියන්නේ. එතෙන්දී අසුභානුස්සතිය වඩලා අර අත්තරීම නාතයි නොවැල්ම නාතයි මිදීම නාතයි නිදහස්වීම නාතයි අත්තරීම මෙත්තා නොවැල්ම මෙත්තා මිදීම මෙත්තා ඒ අනුව අසුභ අනුසතිය වඩලා අර සුන්දර බව සුභ බව හිතෙන් අයින් කළා යදිදම් සබ්බ සංඛාර සමතෝ තත්ත්වයට පත් කරගෙන නැවත අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත අයින් කළා නිබ්බිදා වෙන්න ඕන විරාගා නිරෝධා පටිනිස්සග්ග වෙලා සබ්බූපදි පටිනිස්සග්ග කරන්න. ඒ සියලු දේ එක වචනකින් කිව්වා ආන පාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට භාවිතා කිරීම. කිසිසේ කර්ම විතරක් නෙමෙයි, කර්මය එක හේතුවක් පමණයි. දැන් ඔයා වැස්සට තෙමුණොත් ඔයා කොහේ හරි යනකොට වැස්සට තෙමිනවා. වැස්සට තෙමුණ ගමන්ම ඒක කර්මයක්ද? ඒක හේතුවක්. කාටද වැස්සට නොතෙමී ඉන්න පුළුවන්? හේතුවෙන් වෙන් වෙන්න පුළුවන්, හේතුවෙන් අයින් වෙන්න පුළුවන්. තමන්ට කුඩයක් ගෙනිච්චා නම් එක්ක වැස්ස වෙලාවට ගේකට ඇතුළට ගියා නම් එක ඔළුව වහගත්තා නම් හේතුව නැහැ, කර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා සියල්ල කර්මයෙන් සිද්ධ. දැන් ඔයාට තරහක් ආවා. ඒක තරහ එන වෙලාවට ඔයා මෛත්‍රී කළා නම් ඔයා මොකද වෙන්නේ? ඔයා කර්මය කරගත්තේ නැහැ, ඒ වෙනුවට ධර්ම ක්‍රියාවක කළා, කුසල ධර්මයක යෙදුණා. ඉතින් ඒක නිසා සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහෙවත් නැහැ. කර්මය එක හේතුවක් පමණයි. තව කාරණා සූවිසි ප්‍රත්‍යක් බුදුහාමුදුරුව දේශනා කළා. එකක් පමණයි කර්මය. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාව සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියන ධර්මතාවයක් බුද්ධ දේශනාවේ නැහැ. හැබැයි බුද්ධ දේශනාවේ තියනවා සියල්ල හේතුඵල ධර්මයට ගලපා බලන්න පුළුවන්, ගලපා බලා හේතු බංගා නිරුජ්ජති කරන්න පුළුවන්. හේතුම් පටිච්ච සම්භූතං තේරුම් ගත්තට පස්සේ හේතු බංගා නිරුජ්ජති කරන්න පුළුවන්. ඒ හේතුව වෙනස් කරගන්න පුළුවන් යහපත් පැත්තට. ඒ හේතුවෙන් හේතුවට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා ඒ හේතුවෙන් මිදෙන්න පුළුවන්කම තියෙන එක බුද්ධ දේශනාව. වෙන කිසිම බුද්ධ දේශනා වැඩුව බුද්ධ ධර්මය අනුව කිසිම ආගමක බුද්ධ ආගමේවත් මේ හේතුඵල ධර්මයක් නැහැ. වැඳලා පුදලා ඇදලා පතලා ඔය කර්මයෙන් ඔය හේතුවෙන් වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවනම් මෙලහට මිනිස්සු නිවන් දැකලා ඈ. ඒක නිසා නිවන් දකින්න නම් කවුද හේතුව වෙනස් කරගන්න ඕන? තමන්. කොයි පැත්තටද වෙනස් කරගන්න ඕන? හොඳ පැත්තට, තීනි සුචරිතයට. අර හේතුව තියෙන දුෂ්චරිතයට වෙනස් කරගන්නවා නම් ඒ පුද්ගලයාට නිවනක් කවදක්වත් නැහැ. හේතුව වෙනස් කරගන්නත් හේතුව යහපත් පැත්තට හරව ගන්නත් හේතුවෙන් ඇතිවෙන ප්‍රතිඵලය තමා විසින් දකින්න තේරුම් ගත්තේ නැත්නම් දැක්කේ නැත්නම් මම මේ අපි හිතමුකෝ මම වචනයක් කතා කරනවා වැරදි වචනයක් අර එක මුසාවාද පරුසාවාච පිසුනා මේකෙන් තමන්ට ඇතිවෙන ප්‍රතිඵලයත් විශ්වයට ආපෝතේජෝ වායෝ පටවී මහා භූත හතර කිලුටු වීමත් මේ දෙපැත්තම දකින්න ඕන. ඒක හොඳ පැත්තට කතා කරොත් තමන්ගේ ලේ ධාතුව පිරිසිදු වෙනවා ආපෝතේජෝ වායෝ පටවී හතරම පිරිසිදු වෙනවා. පිරිසිදු වුණොත් යහපත් නිවනට හේතු වෙනවා පිරිසිදු බවට හේතු වෙනවා කිලුටු වුණොත් නිවනට බාධා වෙනවා. අර තමන් කිලුටු කළා නම් කාටද ඒක ආපහු වෙන්නේ තමන්ට. මේකත් දකින්න ඕන. මේක තමයි හේතුඵල ධර්මය ණය විනය දෙකම තේරුම. මේක තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට යථාභූත ඥාන දර්ශනය ලැබෙන්නේ නැහැ. ඔය වැඳ වැඳ පුද පුද ඇද ඇද පත පත කොයි තරම් බෝධි පූජා තිබ්බත් කොයි තරම් උදු පිළිමවලට වැඳත් කොයි තරම් සීල් සමාදන් වුණත් මේක වෙන්නේ නැහැ. හේතුව වෙනස් කරගත්තොත් යහපත් පැත්තට තමන්ගේ හිත පිරිසිදු වෙනවා. අර වැරදි හේතුවලින් අයින් වෙලා ඒ වෙනුවට හොඳ හේතු පාවිච්චි කළොත් පිරිසිදු වෙනවා. ඔයද මනෝමය කාය. අර කෙලෙස් ගති හිතෙන් අලුතෙන් උපදීන්නේ නැතුව යන. ඒකයි නිවන. මේකයි තේරුම් ගත යුතු. නැතුව වෙන කාටවත් මේක කරලා දෙන්න බෑ. සියල්ල හේතුඵල ධර්මයට අදාළයි කියලා බුදුහාමුදුරුවෝ අනිවාර්යෙන් සියලු හේතු දැන් යේ ධම්මා හේතුප්පබ්බවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ. මොකද බුද්ධ දේශනාව කියන්නේ සියලු දේ හේතුඵල ධර්මයට අදාළ. හේතුවක් පදනම් නොවි කිසිම විපාකයක් ඵලයක් අහේතුකව සිදුවෙන දෙයක් ලෝකේ නැහැ. ඒකත් හේතුවක්. ඒක මේ ගමන හේතුවක් නෙමේ. දැන් ඔය කූඹි ණයකාරයෝ කාගෙන්ද ණයකාරයා? ඥාතින් තමන්ගේ. තමන්ගෙන් උදව් උපකාර ගත්තාය. දැන් මෙන කොහේ උපදින්නද කූඹි? තමන්ගේ ඥාතිය ගාව ණයකාරයා ගාව තම ඒ කූඹියට අයිති නෙමේ උපදින්න. ඒකත් හේතුඵල ධර්මයක්. අලුතෙන් දැන් වැරදි විදිහට කාට හරි වැරද්දක් කළොත් වෙන්නේ මොකද? ණය ගන්න දිනුවකට බැදෙනවා. ඒ ණයකාරයා එනවා ණය ගන්න. ඒකයි
වෙන්නේ.
ඉස්සරින්නම් තියෙන්න පුළුවන්, ඒක ගෙවන්න පුළුවන්, වැය කළා ඉවර වෙන්න පුළුවන්, අවසාන වෙන්න පුළුවන්, අලුතෙන් ණය වෙන්න පුළුවන්, අලුතෙන් ණය වුණොත් ණය ගෙවන්නත් වෙනවා. ඒ කියන්නේ මේ හැම අපි ජීවත් වෙන හැම මොහොතකම අලුතෙන් සම්බන්ධකම් හේතු ඇති කරගන්නවා. හේතුවලට අදාළව ඵල විපාක ඒ හේතුව කළ මොහොතේ වලන් කර්මය හැටියට ඵල විපාක දෙනවා. පස්සෙන් එනවා සෙවණැල්ලවා. ඇති වෙනවා, ඇති කරගන්නවා. නැතිවම අලුතෙන්මත් සම්බන්ධකම් ඇති කරගන්නවා. මේ අපි නොදැනම දැන් අපි හිතමුකෝ අපි යම් කිසි දෙයක් නිසා කෙනෙකුට බැන්නා. මේ බැනීම නිසා විස කිරණ ශක්තියක් තමන්ගෙන් නිකුත් වෙනවා. ඔය විස කිරණ ශක්තිය නිසා මීට ඉස්සර කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්ගේ හිත පෑරෙනවා, විකෘති වෙනවා. මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට ණය, ඒ ණය ගෙවන්න වෙනවා. ඒ වගේ සම්බන්ධයක් ඇති වෙනවා. ඒ වගේම තමන්ට තේරුණේ නැතුවට මේ ගහ කොළ ආපෝ තේජෝ වායෝ පටවි අර ද්වේෂයෙන් වෛරයෙන් කරපු කතාව නිසා කිලුටු වෙනවා. ඒවට ණය වෙනවා. ඉතින් ඒවටත් ණය ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා යහපත් දේ කළොත් ඒ වෙනුවට පිරිසිදු වෙනවා. ඒක තමන්ගේ නිවනට උපකාර වෙනවා. කිලුටු වෙන දේ නිවනට බාධායි, පිරිසිදු වෙන දේ නිවනට උපකාරයි. කිලුටු වෙන දේ කවුද කරන්නේ? තමන්. නොකල යුත්තේ කල්පනා කරලා හිතලා කවුද? තමන්. ඒ වෙනුවට වැරදි දේ නොකර ඒ වෙනුවට හරි දේ කරන්න දැනගන්න ඕන කවුද? සුතවත් අරිය ශාවකයා. ඒ නිසා ඕනෑම කෙනෙක් වැරදි දේ කරනවා නම් ඒකට ඵල විපාකයක් කර්මයක් හැටියට තියෙනවා. ඒක කර්මයක්. යහපත් දේ කරනවා නම් ඒක ධම්ම. ඒකෙන් තමන් මිදී නිදහස් වෙනවා. යුතුකම වගකීම ඉටු වෙනවා. ඓතිහාසිකම් බලාපොරොත්තු අවසන් කරනවා. දැන් ඒක වැරදි ක්‍රියාවක්ද අසංවර ක්‍රියාවක්ද? දැන් ඇහෙන් ලස්සන ප්‍රියමනාප ලස්සන රූපයක් දැක්කා. අපි ඒ රූපය අපේ සන්තකයට අපේ වසඟයට උපාදානය කරගන්න අල්ලගන්න යනවනම් තණ්හා වෙලා යම් ආස්වාදයක් ලබන්නේ. ඒක හරිද වැරදිද? ඒක වැරදි. ඒක වැරදි නම් ඒක නිසා අර විශ්වයේ අර තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයෙම කිලුටු වෙනවද නැද්ද? කිලුටු වෙනවා. කිලුටු කරන්නේ කවුද? ප්‍රිය දේට ඇලීමෙන් තමා. ණය ගෙවන්න වෙන්නේ කාටද? තමන්ට. ඉතින් ඒක නිසා ප්‍රියමනාප දේ ඇහෙන් දකින්න එක වරදක් නෙමෙයි. වරද මොකද්ද? ඒ ඇහෙන් දැක්ක ප්‍රියමනාප දේ තමන්ගේ වස්තංගයට අයිතියට නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මිමානෙන් උපාදානය කරගන්න ක්‍රියා කිරීම කටයුතු කිරීමයි වැරද්ද. ඒ වගේම තමන්ට නොගැලපෙන ඕන දෙයක් දේවල් තියෙන්න පුළුවන්. අපිට ඒවා නොගැලපෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ඒකට ගැටෙන්නේ නැත්නම් අපිට ඒක අපි ඒකට එකට එක කරන්නේ නැත්නම් වෛර කරන්නේ නැත්නම් ද්වේෂයක් ඇති නුනොත් අර වස්කවි නොකිව්වොත් ඒකට එකට එක නොකළොත් අපේ හිත කිලුටු වෙන්නේ නැහැ. අපිට සියලු දේ ප්‍රියත් නැහැ අප්‍රියත් නැහැ. ඒක ධර්මතාවය. නමුත් ප්‍රිය අප්‍රියතාවයේ ලෝකෙ තියෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයා ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා. මේ නිසා මානීය මෝහය පෘථග්ජන පුද්ගලයාගේ හිත කිලුටු වෙන තත්වයට පත් වෙනවා. මේක තමයි ලෝකෙ තියෙන වැරදි දේ, නොදන්නා දේ. කර්මය කියන එක තමන් කරගත්ත දේ. කරගත්ත දේ හෙවනැල්ල වගේ තමන්ට ඵල විපාක පටිසන් දෙන්න පසුපස්සේ එනවා. ධර්මය ධම්ම කියන එක එකෙන් අනිත් පැත්ත. කුසල ධම්ම පුණ්‍ය කර්ම. දැන් පින්කමක් කළත් ඒක පටිසන් දෙනවා නම් ඒක සුගතියට යන්න දෙව් මිනිස් සැප ලබන්න හේතු වෙනවා නම් ඒක පුණ්‍ය කර්මයක්. නිවන දෙතන නෑ. නිවන වැහෙනවා ප්‍රමාද වෙනවා, නිවනට බාධා වෙනවා පුණ්‍ය කර්මයක්. හැබැයි බුදුහාමුදුරුවෝ කොතැනකවත් කවදක්වත් කියාටවත් කිව්වේ නෑ පින්කම් කරන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා පින්කම් කරවිතුමයේ සුමනාවෙනි. හැබැයි පින්කම් කරන හැම අවස්ථාවකම අර සුතවත් අරිය ශාවකයෙක් නම් ඒ පින කුසලයක් බවට පත් කරගන්න, පරිවර්තනය කරගන්න යම් දැනුමක් ඥානයක් තියෙනවා. ඒ අනුව නිතරම පින්කමක් කරලා කුසලයක් බවට පරිවර්තන. කුණු සලායරස් කරනවා. චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ කරන්න දන්නවා. නමුත් සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ පින්කමක් කරලා ඒක පුඤ්ඤාභි සංකාරයක් කරගෙන ඒක තමන්ට මතු විපාක දෙන ආකාරයට කටයුතු කරනවා. ඒකයි අඥානකම අසුතවත්කම නිවනට බාධකේ ඒකයි. ඒ වගේම පින්කම විතරක් නෙමේ අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර තුනම නිවනට බාධක වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ තුනම තමයි අභිරත සංකාර හැටියට බලවත්ම නිවන වහන නිවන ප්‍රමාද කරන සියලු කාරණාවලට මූලික මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු ඇටියට බුදුහාමුදුරුව දේශනා කළේ. කුසල ධම්ම පුණ්‍ය කම්ම අකුසල් කම්ම පාප කම්. කොයි වෙලාවකවත් කුසල කර්ම කියන්නේ නැහැ කියලා නැහැ බුද්ධ දේශනා. කුසල නම් ධම්ම, හැබැයි පුණ්‍ය නම් කර්ම. ඒක විපාක. හැබැයි පින්කමක් කරන්න එපා කියල බුදුහාමුදුරුවෝ කියනවා. පින්කම් කළ යුතුමේ. හැබැයි හැම පින්කමක් කරන හැම අවස්ථාවකම ඒක කුසල ධර්මයක් බවට පත් කරගන්න ක්‍රමය පිළිවෙත පැහැදිලිව බුදුහාමුදුරුවෝ නොයෙකුත් සූත්‍ර ධර්මවල දේශනා කරලා පෙන්වා වදාළ. විශේෂයෙන්ම සුමනා සූත්‍රය, නන්දා සූත්‍රය, තිරෝකුණ්ඩ සූත්‍රය, මේ වගේ තියෙන අනුධම්ම සූත්‍ර සියලු තැන්වල මේ පින්කමක් කරලා කුසල ධර්මයක් බවට පත් කරගන්න ක්‍රමයක් බුදුහාමුදුරුව දේශනා කළා. හැබැයි ඒක ආගමක නැහැ. බුද්ධාගමේ ඒක ගැවිලවත් නැහැ. ඒක තියෙන්නේ බුද්ධ ධර්මයේ. බුද්ධාගමේ තියෙන්නේ පින්කමක් කරලා දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප කෙලවරට නිවන ප්‍රමාද කිරීම. ඒක ආගම. මේක ධර්මය. දෙකක් එක නෙමෙයි. ආගමෙන් නිවන් දැක්ක කෙනෙක්, දකින්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් කවදක්වත් හිටියානම් තිබුණනම් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙනකොට ආගම් කීයක් තිබුණද? 60 ගණනක් තිබුණා. බුදුහාමුදුරුව ඒ ආගම් 60 ගණනම ප්‍රතික්ෂේප කළා. අලුත්ම උබ්බේ අනනුසුතේසු ධම්ම, බුද්ධ ධම්ම දේශනා කළා. බව උදුරා දමන ධර්මය බුද්ධ ධම්ම.
මම අසත්‍ය වෙනවා.
විශ්ව සත්‍යයට සම්බන්ධ වී නිවන් ලබා ගැනීම කියන කාරණය. ඔය මොකද විශ්ව ශක්තිය
කියන්නේ?
නෑ නෑ, විශ්ව ශක්තියේ නිර්මාතෘ කවුද? කවුද නිර්මාතෘ? තමන්. තමන්ගේ නිවන්නට උපකාර වන ශක්තිය කවුද නිර්මාණය කළ ගත යුත්තේ? තමන්. තමන් අපායට යන ශක්තිය කවුද නිර්මාණය කරගන්නේ? තමන්. ඒකනි කිව්වේ බුදුහාමුදුරුව, අත්තාහි අත්ත නෝනාතෝ කොහිනාතෝ පරෝසිය. තමන් අපායට දාන්න හෝ නිවන්ට දාන්න හෝ දෙවි බවට පත් කරන්න හෝ නයි බවට බලු බවට පත් කරන්න හෝ වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. තමන් කරන හේතු යහපත් නම් තමන් සුගතිතයයි නිවනටත්යයි. තමන් කරන දේ නම් වැරදි නම් අර විශ්ව ශක්තිය තමන්ට නරකට අයහපතට හිටි. ඉතින් ඒක නිසා විශ්ව ශක්තිය කියන්නේ මේ සියලු මිනිස්සුන්ගේ ඒකාබද්ධ විඥාන ශක්තිය, සහ අනිත් පැත්තේ තියෙනවා ඒකාබද්ධ ප්‍රඥා ශක්තිය. දෙකක් කෙරවල් දෙකක් තියෙනවා. හොඳ පැත්තට වැඩ කරන ත්‍රීණී සුචරිතයේ කටයුතු කරන අය යම් විශ්ව ශක්තිය කෙරවලකට එකතු වෙනවා. අනිත් කෙරවලට තීනි දුෂ්චරිතයේ යෙදෙන අය කෙරවල් දෙකට එකතු වෙනවා. එක කෙරවලක් අර තීනි දුෂ්චරිතයේ යෙදෙන අයගේ ශක්තිය බර්මුඩා ත්‍රිකෝණයට එකතු වෙනවා. බුද්ධ ශක්තියට අර යහපත් ශක්තිය මධ්‍ය මණ්ඩලයට කේන්ද්‍රගත වෙනවා. එතකොට මේ දෙපැත්ත භ්‍රමණය වෙනවා, කැරකෙනවා. කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් වෙනවා. මේ දෙක තමයි විශ්ව ශක්තිය. වෙන මොකක්වත් නෙමෙයි. විශ්ව ශක්තිය ඕන වෙන්නේ භ්‍රමණය කරන්න, කරකවන්න, කම්පිතම් කරන්න, ප්‍රකම්පිතම් කරන්න. ඔය චක්‍ර සියලු දේ කරකෙන්නේ ඔය විශ්ව ශක්තියට. ඔය තමන්ගේ කවුද ඔය චක්‍ර හතම කරකවන්නේ? තමන්. වෙන කවුරුවක් කරකවන්නේ නැහැ. එක චක්‍රයයි කරකෙන්නේ, හතම කරකිනවා. තේරුණාද? එකයි කරකවන්නේ. කොහොමද කරකවන්නේ? මේ හුස්ම ගන්නකොට එක චක්‍රයක් කරකිනවා. ඒකේ වේගය වැඩි අඩු වෙන්නේ කොහොමද? අර ඇහෙන් දකින, කණෙන් අහන, නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයට අරමුණු වන අරමුණු අනුවයි අර ශක්තිය වැඩි අඩු වෙන්න, කිලුටු පිරිසිදු වෙන්නේ. ඒක තමයි චක්‍රහත කරකිනේ. චක්‍රහත එක්තරා ක්‍රමයකට, රටාවකට, පිළිවෙතකට කරකිනවනම් හරි, පිළිවෙල වෙනස් වුණොත් අපි කියනවා හાર્ට් ඇටැක් හැදුනා බ්ලඩ් ප්‍රෙෂර් අර වාතාබාධා සෙම්මාබාධා පිත්තාබාධා කම්මාබාධා උතුජාබාධා ඔක්කොම මොනවද අර චක්‍රහත අයික රටාවකට කැරකෙන්නේ නැහැ වාපිත්සෙම් විසමයි සම නැහැ මේකම තමයි එක ඔය කොහෙන් කිව්වත් ඔයකම තමයි කියන්න තියෙන්නේ දෙකක් කියන්න නැහැ මේ සියලු දේ සමතේටපත් කරගන්න පුළුවන් කාටද තමන්ට වෙන කාටවත් කරලා දෙන්න බෑ විශ්ව ශක්තියකට බ්‍රාහ්මේකට අර කේන ජීවා බ්‍රාහ්මුණාවා මාරේනවා දේවේනවා ඔය කිසි කෙනෙකුට බෑ කවුද ඔය සියල්ලේ නිර්මාතෘ තමන් තමන්ගේ නිවන ඕන නම් තමන් තමන්ගේ තීන සුචරිතේ පාත්තන්න ඕන නිවන අවශ්‍ය නැත්නම් තීන සුචරිතේ ගිහිල්ලා හතර අපාය ගිහිල්ලා ඕන තැනක් කරක් ගහලා එන්න පුළුවන් කාටවත් බාධා වන්නේ අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති ආශ්‍රය කිරීමෙනුත් ශික්ෂණය වෙනවා ප්‍රහාණය කිරීමෙනුත් ශික්ෂණය වෙනවා හික්මෙනවා යහපද්දේ ආශ්‍රය කිරීමෙනුත් ශික්ෂණය වෙනවා අයහපද්දේ ප්‍රහාණය කිරීමෙනුත් පස්ස සිස්සාමීති සික්කති රාගය ද්වේෂය මෝහය ප්‍රහාණය කිරීම පස්ස සිස්සාමීති සික්කති මෙත්තා කරුණා මුදිතා උපේකා ආශ්‍රය කිරීම අසසිසාමීති සික්කති දෙකෙන්ම මොකද වෙන්නේ පාහං පිරිසිදු වෙනවා කාගෙද තමන්ගේ අධ්‍යාත් ඔය තියෙන්නේ සාමීති කියන එක අසසිසාමීති සාමීති ඒකයි අර වචනේ දැන් කියවනකොටයි මේක තේරුම නමුත් වචන වෙන් කළ බැලුවාම අර පටිනම් විදාර්ථයෙන් මේකේ මේක පේනවා මෙහෙමයි මේක බුද්ධ දේශනාවේ තියෙනවා විශේෂයෙන්ම පිටකෝපදේශයේ පළවෙනි වාක්‍යයම තියෙන්නේ පරතෝඝෝෂක ප්‍රත්‍ය පිළිබඳව. පරතෝඝෝෂක ප්‍රත්‍ය කියන්නේ මාර්ගඵල ලැබූ පාර දැක්ක මාර්ගය දැක්ක කෙනෙකුගෙන් කෙනෙකුගේ මුයින් දේශනා කරන දේ තමන්ගේ කනින් අර අභිමුඛව ශ්‍රවණය කරන්න. දැන් අභිමුඛව ශ්‍රමණය නොකරොත් ලැබෙන්නේ සුතමේ ඥාන. දැන් CD පටියක්. රූපවාහිනියකින් රේඩියෝකින් ඉන්ටර්නෙට් එකෙන් CD පටියකින් ලැබෙන්නේ සුතමේ ඥාන. දැන් මේ මෙතන මේ සියලුම දෙනා මම කියන දේ තමන්ගේ කනින් අහනවා. එතකොට ඒක මොකද්ද? පරතෝඝෝෂක ප්‍රත්‍ය. හැබැයි පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ධර්මයේ දේශනා කරන කෙනෙකුට මිසක් අනුමාන ඥානයෙන් ධර්ම දේශනා කරන කෙනෙකුට නෙමෙයි. අනුමාන ඥානයෙන් කියන්නේ පොතක් බලාගෙන කටපාඩම් කරගෙන ටියුෂන් කඩේකින් හෝ කාගෙන් හෝ අහලා දැනගත්තු. ඒකට කියනවා ඥානතු. ඥානතෝ කියන එකෙන් දැනුමක් තියෙනවා. දැනුමෙන් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා දෙන්න බෑ. පස්සතෝ කියන්නේ පසක් කොට දැකගත්තා. පසක් කොට දැකගන්න නම් දර්ශනීන පහතබ්බා වෙන්න ඕන. අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුට ජාත සෝතාපට්ටි වෙන්න පුළුවන්. එදා ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ බොහෝ මනුෂ්‍යයන් දෙවියන් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබලා ජාතිසෝතාපන්න තත්ත්වයට පත් වුණා. ඒ ජාතිසෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් දෙවියෙක් වෙලා හෝ මිනිහෙක් වෙලා දැන් අද කොහේ හරි ඉපදිලා තියෙනවා නම් ඒ පුද්ගලයක් ජාති සෝතාපන්න. ඒ පුද්ගලයක් අර බුදුහාමුදුරන්ගෙන් පරතෝ ගෝෂක ප්‍රත්‍ය එක බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් පරතෝ ගෝෂක ප්‍රත්‍ය ලැබල සෝතාපන්න ඵලෙ. ඒ නිසා ඒ ජාති සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා අද ඉපදිලා අද ධර්මයේ දේශනා කරනවා නම් ඒ අනුව අනිකුත් මිනිස්සුන්ට පරතෝ ගෝෂක ප්‍රත්‍ය ලැබලා ඒ අනුව ඒ අයට දස්සනේන පහතබ්බා කරන්න දස්සනේන සම්පන්න වෙන්න සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ අනුමාන ඥානියෙන් දේශනා කරන දේ දැනුමෙන් කරන දෙයක්. උගත්කමෙන් කරන දෙයක්. පාඩම් කරගෙන කටපාඩම් කරගෙන දැනුමින් කියන්න පුළුවන්. ඒක එකක්. දැක්ම දැනුමයි දැක්මයි දෙකක්. ඥානතෝ දැනුම පස්සතෝ දැක්ම. ඒ නිසා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති මිසක් ඥානතෝ නෙමෙයි. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. ඒ අනුව යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒ නිසා පසක් කොට දකින්න ඕන. පසක් කොට දැක්ක කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානී මේ ධර්මය හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා දේශනා කරන්න පුළුවන් නම් අන්න ප්‍රත්‍යක්ෂ ඥානය සෝ පටිච්ච සමුප්පාදම් පස්සති. එහෙම නැත්නම් ඥානතෝ තත්වයට පත් වුණොත් ඒ පුද්ගලයාගෙන් පරතෝ ගෝෂක ප්‍රත්‍ය ලබන්නට කෙනෙකුට බෑ, තවත් මිනිහෙකුට බෑ. දෙක. හැබැයි දැන් මේ ධර්මදේශනාව යම් මගඵලලාභී ප්‍රත්‍යක්ෂ ඥානී දේශනා කරන දේ ඊට පස්සේ CD එකකට අරගෙන එක්ක රූපවාහිනියෙන් එක්ක ඉන්ටර්නෙට් එකෙන් එක්ක රේඩියෝ එකකින් නැවත දේශනා කර. ඒකෙන් ලැබෙන්නේ සුතමේ ඥානය නිසා පරතෝ ගෝෂක ප්‍රත්‍ය නෙමෙයි. එක දෙක. ගැහැණු කෙනෙකුට හෝ පිරිමි කෙනෙකුට හෝ බුදුහාමුදුරුවෝ ඉට්ටීවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. නිවන් දකින්නවා කියන්නේ මනස පාවිච්චි කළා මේ රාගදේශ මෝහ කියන කුණු කිලුට කෙලස් ගැටි අයින් කරන්න. මනස එකයි මිනිහෙක්ගේ ස්ත්‍රියකගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන නිසා එකම බුදුහාමුදුරුවෝ කිව්වා ලෞතුරා බුද්ධත්වයට පත්වෙන්න බෑ ස්ත්‍රියකට, අරහත්ත්වයට පත්වෙන්න පුළුවන් අද ඕනම ස්ත්‍රියකට. ඒ වගේම චක්‍රවර්ති රජ කෙනෙක් වෙන්න බෑ ස්ත්‍රියකට. ඒ වගේම යම් ආකාරයකට පච්චේක බුද්ධ කියන පසේ බුදු කෙනෙක් වෙන්න බෑ. හැබැයි අරහත්ත්වයට පත්වෙන්න ඕනෑම ස්ත්‍රියකට ඕනෑම කාලයක ධර්මය තියෙනවා නම් පරදෝෂික ප්‍රත්‍ය ලැබුණොත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගත්තොත් ඕනම කෙනෙකුට ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් සෝතාපට්ටි සකදාගාමී අනාගාමී අරිහත් මගඵල හතරම අද වුණත් ලබා ගන්න පුළුවන්. කිසිම බාධාවක් කිසි කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. මේ වගේ සම්මත සම්ප්‍රදායික අපබ්‍රංශ ප්‍රබන්ධ නොයෙකුත් අය කියනවා. අද ගැහැණු කෙනෙක් වෙලා ඉපදුනාට පස්සේ අද නිවන් දකින්න බෑ. ඒකින්ද ඊගාවට පෙරුම් පුරන්න ඕන පිරිමියෙක් වෙන්න. එහෙම එකක් නැහැ. ඕනම කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා අද ඕනම ස්ත්‍රියකට. දැන් මේ කාලය තුල මේ මගඵල ලැබූ පින්වත් පිරිසක් මේ පහුගිය අවුරුදු 5-6 තුල මේ ලැබීමේ මගඵල ලැබූ බහුතරය ස්ත්‍රීන් බව මම පැහැදිලිව නොබිව පරම සත්‍ය හැටියට දේශනා කරනවා, කියා දෙනවා කියනවා. ඒ නිසා කිසිසේත්ම කිසිම ස්ත්‍රියකට මේ මගඵල ලබන්න බැරි කමක් නැහැ. සෝතාපට්ටි ඵලයට පත්වීම අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ සකදාගාමී අනාගාමී අරියත් ඵලයට පත්වීමත් ධර්මතාවයෙන් සිදුවෙන දෙයක් මිසක් තමන්ගේ ඒ ස්ත්‍රී බව හෝ පුරුෂ බව හෝ නිසා වෙනස් වෙන දෙයක් නෙමෙයි. අනිපාර මහනවීම අවශ්‍ය වෙන්නේ නැහැ මේ සෝතාපට්ටි ඵලයට පත්වෙන්න. මහන වූ අයට යම් යම් බාධක සීමාමායිම් සම්මත සම්ප්‍රදායික ඇදහීම් රටාවන් වලට හිරවෙන්න වෙනවා සම්මතයට. එනිසා මහන වෙන එකත් අදනම් ඔය සිල්මෑනියොත් ඉන්නවා, සිල්මෑනියෝ වුණ කෙනෙකුට ලොකු බාධා තියෙනවා පෘථග්ජන මේ පිට සාමාන්‍ය ගිහි ස්ත්‍රියකට නැති බාධක තියෙනවා. ඉතින් ඒක නිසා බැං බොහෝ දෙනෙක් මේ ගිහි ගෙදර ඉඳලම ස්ත්‍රීන් නැතියට මගඵල ලබා ගත්තා අය අද මේ රටේ ඉන්න බව පැහැදිලිව පිරිසිදුව මම දේශනා කරනවා. මේක පරම සත්‍යයක්. මේ කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් දේශනා කරනවා අවුරුදු 7ක් මේ ආනාපාන එක දිගට කරගෙන ගියොත් එයා අනාගාමීව අරහත්ත්වයට පත් වෙනවා කියලා. අපි හිතමු යම් මේක පුරුදු කරන කෙනෙක් අතරමඟදී අනපේක්ෂිතව මරණයට පත් වෙනවා කියලා. එතකොට කුමක් සිදුවිය හැකිද?
ඒකටත් බුදුහාමුදුරුවෝ උත්තරේ දීලා තියෙනවා අංගුත්තර නිකායේ පග්ගුණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා නිවැරදිව ආනපාන සති සමාධියෙහි පිහිටා මේ ආනපාන සති සමාධිය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න ආකාරයට පවත්වන කෙනෙක් අනිවාර්යෙන් අනාගාමී හෝ අරහත් තත්වයට පත් වෙනවා. අවම වශයෙන් සෝතාපට්ටි හෝ ඵලයට පත් වෙලා ජාති සෝතාපන්න ඵලයට හෝ පත් වෙනවා කියලා. ඉතින් ඒක නිසා නිවැරදිව ආනපාන සති සමාධිය මාර්ග ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කරන කෙනෙකුට කිසිසේත්ම වරදින්නේ නැහැ. ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ගහට්ටේනවා ගිහියෙක් වුණත් පබ්බජිතේනවා පබ්බජා මහණ වුණත් මේ ධර්මතාවය එකයි. ඉතින් ඒක නිසා ආනපාන සති සමාධිය කියන්නේ මේ හුස්ම ගැනීම පිට කිරීම එහෙම නෙමෙයි. මෙතන එක්කෙනෙක් ගන්නා හුස්ම ගන්න අනුගන්න හුලං ඇදීම පිට කිරීම නොකරන එක්කෙනෙක්වත් මෙතන නැහැ. හැබැයි ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට කරන්න දන්න 10-15 දෙනෙකුට වඩා එක්ක සීමා සහිත ගානකට වඩා මෙතන නැහැ. ඒක ප්‍රායෝගිකව නොකරන කෙනෙකුට අර පග්ගුණ සූත්‍රයේ කියපු ප්‍රතිඵලය නොලැබෙන එක අරුමෙකුත් නෙමෙයි. ඉතින් ඒක නිසා හරියට තේරුම් ගන්න ඕන මේ ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට කරන්නේ කොහොමද. හැබැයි ආනපාන සති සමාධිය ආනපාන භාවනාව ප්‍රාණයාම් භාවනාවක් හැටියට කරන අය ඕන තරම් ඉන්නවා. ඒක මොකද්ද? ඒක තමයි උගන්වන්නේ භාවනා මධ්‍යස්ථානෙ. ඒක ආනපාන ප්‍රාණයාම අනාර්ය භාවනා. එහෙම එකක් තියෙනවා. නමුත් ආනපාන සති සමාධි බුද්ධ භාවනා කියන්නේ අස්ස පස්ස නිවැර. නිවැරදිව කුසල අස්ස පාප පස්ස කිරීම. සම්බ පාප පස්ස කුසල අස්ස නිවැරදිව තේරුම් අරගෙන සචිත්ත පරියෝදපනං තත්වයට පත්වෙන්න පුළුවන් නම් අන්න ඒක නියම නිවැරදි බුද්ධ ආනපාන අස්සපස්ස භාවනාව. ඒ මිසක් කුලං ඇදීම පිට කිරීම එහෙම එක බඩ පිම්වීම හැකිලීම එහෙම ප්‍රාණයාම භාවනා ක්‍රමයක් මිසක බුද්ධ භාවනාවක් නෙමෙයි. ඒකයි තේරුම් ගත යුතු ධර්මතාව. අත්‍යවශ්‍යෙන්ම ඒක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට විනාඩි ගණනකට පෙර ආනන්ද හාමුදුරුවෝ ඇහුවා එක්තරා ප්‍රශ්නයක්. මේක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ අවසාන කොටසේ. බුදුහාමුදුරුව ඇහුව ආනන්දහාමුදුරුව ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ අවුරුදු 45ක් තුල බුදුරුව බුදුහඬ බුදු බල බුද්ධ ශක්තිය ලබා දීලා ඒක ශ්‍රාවකයන් අරහෝ බුදුන් බුද්ධ බුදුහන් වහන්සේ අරහෝ මේ බුද්ධ ශක්තියට අනුගත වීම ලබා දුන්නා. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න යනවා. ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තිය ලබා ගැනීම ප්‍රශ්නයක් වෙනවා නේද කියන ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් පිරිනිවන් පාන්න විනාඩි 5කට පෙර කුසිනාරානුවරදී අර වැතිරිලා සතුපිලා ඉන්න තැනදී ඇහුවා. ඒ ගමන බුදුහාමුදුරුව කිව්වා මා හේවං ආනන්ද චත්තාරිමානි සද්දස්ස කුලපුත්තස්ස දසඤ්ඤාණං සංවේජඤ්ඤාණං කිය. නෑ ආනන්ද, මේකට ක්‍රමයක් තියෙනවා. මේ ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක බුදුහාමුදුරුව පිරිනිවන් පෑවත් ඒ බුද්ධ ශක්තිය ස්ථාන හතරකට චත්තාරි මානි ඨානානි එකම රේඛාවක එකම දේශාංශක රේඛාවක සමාන දුරින් පිහිටි ස්ථාන හතරකට තමා චත්තාරි මානි ඨානානි කියන මාගදී භාෂාවේ කිව්වේ. එහෙම එකම රේඛාවක එකම සමාන දුරින් පිහිටි හතර තැනක් බුදුහාමුදුරුව දේශනා කළා. අර සිධුවත් කුමාරයා උපදුණු ලුම්බිනි සල්ලුයනත් ඒ වගේම බුද්ධත්වයට පත් වූ අර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු සිපතනාරාමයත් පිරිනිවන් පාවදාළ කුසිනාරානුවර කුසිනාරානුවරත් මේ හතර තමා චත්තාරිමානි ඨානානි. මේ හතර එකම සමාන දුරකින් එකම දේශාංශක රේඛාවක පිහිටිය යුතුයි පිහිටනවා. බුද්ධ ශක්තිය තියෙන්නේ ඒ රේඛාවේ මධ්‍ය ලක්ෂයේ. ඒ මධ්‍ය ලක්ෂය තමා මේ කේන්ද්‍රගත බුද්ධ ශක්තිය තියෙන්නේ. ඒ ස්ථාන හතර යම් කිසි කෙනෙක් සද්දස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත් වෙලා දැක්ක වැඳ පුදාගත්තොත් ඒ පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපට්ටි ඵලයට පත්වීම අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට අවසාන විනාඩි ගණන තුල පිරිනිවන් පාන්නට පෙර මේක මතු කළා, දේශනා කරලා කියලා ප්‍රකාශ කළා. ඒක හොඳයි. නමුත් අර පංචස්කන්ධය විග්‍රහ කර ගැනීමේ මේ සියලු දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකනේ පහසුම එක තමයි විග්‍රහ කළේ සත්තරාණ කුසල දූත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය. ඒ අනුව තමයි මේ පංචස්කන්ධසෝ උපපරික්කති කියන්නේ. ඒක තේරුම් ගත්ත ඕනම කෙනෙකුට පුළුවන් ධාතුසෝ උපපරික්කති ආයතනසෝ උපපරික්කති පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති වෙන. අරක නැතුව මේක වීම ටිකක් අමාරුයි. පහසු එක තමයි බුදුහාමුදුරු සත්තරාණ කුසල සූත්‍රයේ දේශනා කළේ. ඒක මෙහෙම විනාඩි 5කදී 10කදී කියන්න ටිකක් අමාරුයි. මේ සඳහා අපි දවස් 7ක භාවනා වැඩසටහනක් කරනවා. ඒ එකකට ඒ සතියකට ඒ භාවනා වැඩසටහනට සහභාගී වීමේදී අගිනම් මුලට බුද්ධ දේශනාවට අනුගතව නිකන් නෙමේ බුදුහාමුදුරුව දේශනා කරපු මහා සතරාටිපට්ඨාන සූත්‍රය, කායගත සති සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සට්ටට්ඨාන කුසල සූත්‍රය, සේවිතබ්බා සේවිතබ්බා ධම්මපරියාය සූත්‍ර, මේ ඔක්කොම සූත්‍ර ආශ්‍රයෙන් මේ අස්සපස්ස කරන හැටි නිවැරදිව ප්‍රායෝගිකව නිවනට උපකාර වන ආකාරයට, කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන ආකාරයට විග්‍රහ කරලා විස්තර කරලා තමන්ට ක්‍රියාත්මක කරන්න දක්ෂ තත්ත්වයට තමන්ව පත් කරගන්න පුළුවන්කම ලැබෙයි. මං හිතන්නේ මෙතනත් ඉන්නවා මේ භාවනා වැඩසටහනට සහභාගි වෙච්ච පිරිසක්. ඒගොල්ලෝ දන්නවා ඒකේ වෙනස්කම. තමන් මෙතෙක් කල් හිතූ දෙයකට වඩා බොහොම සරල පහසු දෙයක් මේක තේරුම් කරන්න බැරිකම තමයි මෙතෙක් කල් මේ අස්සපස්ස වැහිලා ගියේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් විතරයි අස්සපස්ස කරන්න ඕන. අස්සපස්ස කිව්වේ සබ්බ පාප පස්ස සබ්බ කුසල අස්ස, මේ දෙකයි තේරුම් ගන්න ඕන. ඒකයි අස්සපස්ස වෙන මොකක්වත් නෙමෙයි. ඒ අනුවයි සචිත්ත පරියෝ රපණං, ඒ අනුවයි භව උදුරා දමන අනුශාසනාව පූර්ණ වෙන්නේ බුද්ධ අනුශාසන. හොඳයි, ඉතින් මං හිතන්නේ පහයි වෙලාව. එහෙමනම් අපි අවසන් කරන මේ ධර්ම සාකච්ඡාව. ඊළඟට මං හිතන්නේ තව ඉදිරි මාසෙකත් ධර්ම දේශනාවක් පවත්වනවා නම් ජුනි මාසේ පළවෙනි සෙනසුරාදා තුනට තියන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි සෙනසුරාදා කවද්ද? ජුනි මාසේ. මං හිතන්නේ තුන්වෙනිදා වෙන්නේ. එහෙමනම් ජුනි මාසේ තුන්වෙනි සෙනසුරාදා හවස 3ට මේ ස්ථානයේදී නැවත ධර්ම දේශනාවක් මේ තවදුරටත් අඩු මාසයෙන් තව කරුණු කිහිපයක් මේ ද්වතා අනුස්සතිය පිළිබඳවත් ත්‍රිපරිවර්තය පිළිබඳවත් කරුණු කිහිපයක් මේ නිවන් මඟට උපකාර වන ආකාරයට පැහැදිලි කරන්න ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. කැමති කෙනෙකුට එන්න පුළුවන්. මේ එකඟ දන්නේ? ඔව්. එහෙමනම් තුන්වෙනි ජුනි මාසේ තුන්වෙනි සෙනසුරාදා හවස 3ට නැවත මේ ධර්ම දේශනාවක් කරනවා. ඊට පස්සේ බලමු එදාට ජූලි මාසේ පුළුවන් වෙන්නේ කවදද කියන එක. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. පළමු කොටම මේ ධර්ම දානමේ පින්කමට සහභාගි වූ දායක වූ පිරිසක් ඉන්නවා. ඒ අනුව තේපැන් සංග්‍රහය සහ ඒ දානමේ පින්කමට දායක වූ ඒ ජඹුරලියේ රෝහලේ කුසුමානන්ද දොස්තර මහත්මාගේ ඒ පවුලේ උදවියගේත්, ඒ වගේම බටුවන්දර කල්දේරා මහතා ඇතුළු පවුලේ සමගීත් සහභාගිත්වයෙන් තමා අද දිනට උපන්දිනය සමරන නිශානී වජිරා මහත්මියට සහ ජගති නවරත්න මහත්මියටත් ඒ උපන්දිනයටත් ආශිර්වාදයක් කරන්න. ඒවගම සියලු දෙනාගේ ඒ ආශිර්වාදය සත්‍යක්‍රියාබලයක් හැටියට පතුරවලා ඒ උපන්දිනය සමරයක් වෙනාටත් ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරෙන්නට මේ සියලු දෙනාගේ චිත්ත ශක්තිය, පිරිසිදු චිත්ත ශක්තිය පතුරවන්නට සත්‍යක්‍රියාබලයක් පතුරවන්න. ඒ වගේම මේ පින්කමට දායක වූ මූලික වූ මේ ස්ථානය ලබා දුන්න ඒ මහත්ම මහත්මීන්ට මම නම් හැටියට නොකිව්වත් මේ ස්ථානය ගොඩනගලා හදලා සකස් කළා මෙවන් ධර්ම දානමේ පින්කමක් සඳහා ඒ මූලික වෙලා කැපකොල්ලා මේ ධර්මදානය පින්කම් පැවැත්වීමත් ඊට සහභාගි වූ ඒ මහත්මිය සහ ඒ අනිකුත් පින්වත් සියලු පිරිසටත් විශේෂයෙන්ම එවගේ මේ ධර්ම දානයේ මේ පින්කමට අපකප්ප වෙලා කටයුතු කරපු තව බොහෝ පිරිසක් ඉන්නවා මම නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කර සමගි සම්බන්ධකම් පවත්වලා මේ ආරාධනා කළ විශේෂයෙන්ම මේ ධර්ම දානයේ පින්කම් පැවැත්වුවා බොහෝ පිරිසකට දහම් මැස පහදා ගන්න උපකාර වන ආකාරය ඒ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සසර දුකින් මිදී නිදහස් වන්නට දහම් මැස පහදා ගන්නට තමන්ගේ මාර්ගයේ මාර්ගචර්යාව පිරිසිදු කර ගන්නට මේ පුණ්‍ය ශක්තිය උපකාර වෙනවා ඒ වගේම මේ ධර්ම දේශනාවට කන් යොමා ශ්‍රවණය කරන්නට පැමිණි මේ සියලුම පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට ඒ ඥාති මිත්‍රාදීන්ට සියලු ණයගෙවා ඒකෙන් මිදී නිදහස් වන්නටත් මේ අපි පින්කමින් උපයාස අපයාගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසලයක් බවට පරිවර්තනය කරගන්නට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ ණයෙන් මිදී නිදහස් කරන්නට යුතුකම් වගේ ඉටු කරන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ සමගයේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා ඒ සියලු දෙනාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ අයටත් කැපකොට පින් දී ඒ අය මුදවා නිදහස් කරන්නට ඉන්නා අසරණ තත්වයෙන් මුදවා නිදහස් කරන්නට ඒ වගේම සියලුම දෙවියන්ට සියලුම පරදත් වූ ජීවීන්ට සියලුම නිවන් දකින්නට බාධක ඇති අයට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියෙන් ඒ බාධක ඉවත් වී ඒ හැම කෙනෙකුටමත් සසර දුකින් මිදී නිදහස් වන්නටම මේ පින උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා කියලා. ඒ අනුව මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනම් තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් සුඛිතාවන්තු ඥාතයෝ ඉදං ගෝඥාතීනං සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය.